හොඳයි සාදු. මාගේ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ උතුම් වූ පරම සත්‍ය වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ඒ ධර්ම රත්නයේ පහළ වූ දා සිට මේ දක්වා අවිචින්නව ඒ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. 2021 වසරේ 6 වෙනි මාසේ 1 වෙනිදා භාවනා වැඩසටහන අප සමග සම්බන්ධ වෙන ලෝකවාසී කාරුණික පින්වත්නි, අප සියලු දෙනාම කල්පනා කරන්න ඕන සංසාරේ මොනවා කළත් පිහිටක් ගැලවීමක් නැහැ. හරියට බුදුහාමුදුරු උපමා කළේ මහා සාගරයක් මැද කුඩා බෝට්ටුවක ජීවත් වෙන පිරිසක් වගේ මේ මිනිස් කණ්ඩායම. ඒ බෝට්ටුවේ පොඩි ජීවත් වීමේ ක්‍රමවේදයක් තියෙනවා. අහසින් වැටෙන වතුර ටිකක් එකතු කරගෙන මුහුදේ ඉන්න මාළුවෙක් අල්ලගෙන අනුභව කරලා නොමැරී යන්තන් ජීවත් වෙමින් ඉන්නවා. නමුත් එහෙම ඉන්න උදවිය ඉක්මනින්ම සොයන්න ඕන ගොඩබිමක්. අන්න ඒ වගේ අටලෝ දහමකින් කම්පිත වෙමින් ත්‍රිලක්ෂණයකට හැම මොහොතකම මුහුණ දෙමින් විශාල රෝග බිය, සොර බිය ආදිය වලට මුහුණ දෙමින් මහා සාගරයේ කතරමං වෙලා ඉන්නා වගේ තැනක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට අපිට තෙරක් සොයා ගන්න අවශ්‍යයි. මෙන්න මේ තෙර සොයා ගැනීම තමයි අපි ධර්මයෙන් කතා කරන්නේ. මේකට ස්වාමින් වහන්සේ වමනක් නෙමෙයි, ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාම එක් වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් අර බෝට්ටුවේ තනියුණු පිරිස මහා සාගරයේ මැද මොකද කරන්නේ? සියලු දෙනාම එක්ව සියලු දෙනාම කතිකාවක් ඇති කරගෙන ගොඩ බිමක් සොයනවා. මේ බෝට්ටුව කොහොමද අපි පදවන්න ඕන, කොයි පැත්තටද කියලා කල්පනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාරණය දෙසු ධර්මය තේරුම් අරගෙනයි ඉන්නේ කියනවට වැඩිය හොඳයි තේරුම් අරගෙන නැහැ තාම මං කියලා හිතන එක තමයි වටින්නේ. මොකද තේරුම් ගත්තයි කියලා වැඩක් නැහැ පින්වතුනේ. මේ දිශාවේ ගොඩ බිමක් තියෙනවායි කියලා තේරුම් අරගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා අපි ප්‍රත්‍යක්ෂ කරන්න නම් ඒ දිශාවට අපේ බෝට්ටුව ධාවනය කරන්න ඕන, ගොඩබිම සොයා ගන්න ඕන. ඒ නිසා බොහෝ දෙනෙක් නිවන මෙන්න මේ ආකාරයට ගියහම තියෙනවයි කියලා දන්නවා. දැනගත්තට එතෙන්ට ගිහිල්ලා නැත්තම් එයාට ඒ ගොඩබිමේ වටිනකම අර සාගරයක් මැද තියෙන බිය දුරු වෙන්නේ නැහැ. පින්නතුනේ ඒ උදාහරණය හරි ගැඹුරු උදාහරණයක්. සාගරයක් තුළ තියෙන බියක් තියෙනවා, බයක් තියෙනවා, මහා පුදුම දෙවිල්ලක් තියෙනවා. පින්නතුනේ මේ 1000 මිනිස්සෙගේ නිවෙනවා මේ ගොඩබිමට ආවට පස්සේ. අන්න ඒ වගේ පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ පින්නෝ ධර්මයට සමීප වුණාම, අකාලික වූ ධර්මයට සමීප වුණාම, ලෝකෝත්තර වූ ධර්මයට සමීප වුණාම අර ජීවිතයේ තුල තියෙන රෝග බය, මරණ බය, අපා බය ආදී බය දුර වෙලා යනවා පින්වතුනි. හැම සත්වයෙක්ම බයෙන් තැතිගෙන තමයි ජීවත් වන්නේ. බලන්න කුඩා ලේනෙක් කරගෙන බලන්න, මේ ලේන පොඩ්ඩක් ඇල්ලුවොත් එහෙම මේ ලේනගේ හදවත මොන තරම් වේගින් ගැහෙනවද කියලා. ඒ වගේම කුරුල්ලෙක් අල්ලලා තියෙනවා නම් බලන්න, ඒ කුරුල්ලෙක් අල්ලගත්තාම මේ කුරුල්ලාගේ හදවත මොන තරම් ගැහිලා යන තරමට මේ තමන්ගේ හදවත ස්පන්දනය වෙනවද කියලා ඒ කුරුල්ලගේ හදවත බලන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ සියලු සත්වයෝම තම ප්‍රාණයට බොහෝම කැමැත්තෙන් තමයි ඉන්නේ. ප්‍රාණ ආරක්ෂාව සිද්ධ කරගනිමින් තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය විදියට කල්පනා කරන්න නැතුව බොහෝම ගැඹුරින් කල්පනා කරලා මේ ඉන්ද්‍රියන් වලට ඔබ්බෙන් නැති විද්‍යාවක් සත්‍යයක් ලෝකේ තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියන් තුල පැවතුණු පුජ්‍යලත්වය, මමත්වය කියන එක දුරු කරන්නට කටයුතු කළා. ඉතින් මේ වෙනකොට ලෝකේ කෙලෙස් දුරු කරනවා කියලා නොයෙකුත් දේවල් කරනවා. අර ගෙදර තියෙන එක මේ ගෙදරට දෙනවා, මේ ගෙදර තියෙන එක ඒ ගෙදරට දෙනවා. පන්සලේ තියෙන දේ ගිහියන්ට ගිනිල්ල දෙනවා, ගිහියොන්ගේ ගෙවල් වල තියෙන දේවල් පන්සල් වල ගෙනල්ලා තියෙනවා. දාන පාරමිතාව කියලා හාමුදුරුවෝ ගිහියන්ට දෙනවා, ගිහියෝ හාමුදුරුවන්ට දෙනවා. දෙපැත්තට ගඩොල් ගැටේ මාරු කර කර හිටියට, දෙපැත්තට අපි ආහාරමලු මාරු කර කර හිටියට ඒක දානයක් වෙන්නේ නැහැ. ඒවා භෞතිකවාදී විදියට හොඳයි. එකිනෙකාට උපකාරක කිරීම, නිවනට උපනිශ්‍රය වන්නට කටයුතු කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. නිවනට උපනිශ්‍රය වීම වෙනස කටයුතු කරන්නට නම් ඒ ධානය වෙනතුරේ අනග්‍රහිත චිත්තෝ ධානං දේති කියන විදියට මතකේනොත තැහැරලා අපිට දන් දෙන්න හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ වෙනතුරේ ධානයක් දුන්නාම ඒක දේවල් මතක තියා ගන්නවා. සමහරලාට කුලේ මතක තියා ගන්නවා, මම මෙච්චර දන් දුන්නා කියලා කියවන්න. සමහරලාට ඒ දානයේ ඇසේ කීර්ති ප්‍රශංසා නොයෙකුත් දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක නිවනට උපකාරක වෙන්නේ නැහැ. ඒ නිසා අනග්‍රහිත චිත්තෝ දානං දේති කියන ක්‍රමයට තමයි දානය දෙන්න ඕන. ඒව නැත්තම් දෙපැත්තම පුණ්‍යාභි සංඛාර කියන එක එකතු කරනවා. පුණ්‍යාවි සංඛාර එකතු කරොත් එහෙම ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. එහෙමනොත් ඒක සසරට හේතු වෙන්නේ. සසරට හේතු උනායි කියලා පුණ්‍යාවි සංඛාරයේ වරදක් නැහැ. සසර සැපයක් ලැබෙනවා. ඒ වගේම පව් කියන සංස්කාරය සසරට එකතු වුණොත් තමයි ඒක විශාල වශයෙන් පීඩයක් පීඩාවක් ලැබෙන්නේ. ඒක නිවනටපත් වෙනකොට පින් පව් දෙකම නැසනවා. දැන් නිවන් දැකපු උත්තමයෙකුට පිනුත් නැහැ පවුත් නැහැ. ඇයි පිනුත් නැත්තේ පවුත් නැත්තේ? කම්මස්සකාරකෝ නැත්ති කියන තැනටපත් වුණා. ක්‍රියා කරන්නෙක් නැත. එතකොට ආර්ය උත්තමයෙක් කියලා කියන්නේ, මහරහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ක්‍රියා කරන කෙනෙක් නෙමෙයි. කොහෙද යන්නේ? කෙනෙක් නැහැ. දාන වැළඳුවද? කෙනෙක් නැහැ. සතපුනාද? කෙනෙක් නැහැ. ජීවත් වුණාද? කෙනෙක් නැහැ. පිරිනුවන් පෑවද? කෙනෙක් නැහැ. පිරිනුවත් නැහැ. කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ. ඒ නිසා කෙනෙක් පුජ්‍යලයේ ගුණ කරන්න පුළුවන් සීමාවෙන් එහාට උන්වහන්සේලා පත් වෙලා තියෙනවා. කෙනෙක් ගොනු කරන්න බෑ, කෙනෙක් හදන්න බෑ. ඔබ තුල තියෙනවා නම් සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය, ඒ වගේම අපාබිය, මරණ බිය තියෙනවා නම් ඔබ අයිති වෙන්නේ සසරට. ඔබ තුල මරණ බිය නැත්නම් සතර අපා බිය නැත්නම් මේ ලෝකයේ පිළිබඳව තියෙන දහම් පිළිබඳව තියෙන සැකය දුර වෙලා ගිහිල්ලා සත්‍ය මොකද්ද කියලා යථාභූත ඥාන දර්ශනයෙන්ම දැකලා තියෙනවා නම් නැවත නැවත සොය සොයා සොය සොයා බල බලා පෙරල පෙරල බලන්ඩු උමනා කරන ගතිය තමන්ගේ අහවර වෙලා තියෙනවා නම් මහ පොළොවට ශරීරය හාල් මුට්ටක් වගේ බර ස්වභාවය දුර වෙලා තියෙනවා නම් ඔබ ආර්ය භූමියට ඇතුල් වෙච්ච කෙනෙක්. ඉතින් මේ ආර්ය භූමියට සුළු වශයෙන් ඇතුල් වෙන සහ මහත් වශයෙන් ඇතුල් වෙන අය ඉන්නවා. ඒ කියන්නේ පින්වතුනි අපි ගමනක් යන්න පිටත් වෙනකොට රාත්‍රී කාලයක සීලු දෙනාම ආලෝක ඉස්සර නම් විදුලි පන්දම් ඊට පස්සේ ඔය ටෝච් එක දැන් කාලේ නම් වාහනයක එළියක් කියලා කියන්නත් පුළුවන්. මෙහෙම ආලෝක ධාරාවන් අරගෙන තමයි යන්නේ. දැන් අපි දන්නවා අපි පින්නතුන් ඒ වාහනෙන් වාහනයට ටෝච් එකෙන් ටෝච් එකට පන්දමින් පන්දමට ආලෝක ධාරාවේ වෙනසක් තියෙනවා. ආලෝක ධාරාවේ වෙනසක් තියෙනවා කියලා අපේ පින්නතුන් දන්නවා. යන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ ශාසන භූමියට ඇතුල් වෙන උතුමයන් වහන්සේලාගේ විවිධ ආලෝක ධාරාවන් තමයි තියෙන්නේ. නමුත් ඒ අවසාන ආලෝක ධාරාවට යනකම් ඒ භූමියට ඇතුල් වුණ අයගේ ආලෝකය එක එක ආකාරයයි. නමුත් ඒ සියලු දෙනාම යම් ආලෝකයක් ජීවිතේ ඇතුල් කරගත් අය, ආලෝකයක් දල්වා ගත් අය, ඔය ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ එන්ලයිට්මන්ට් කියලා කියන්නේ ඒකයි. ආලෝකයට පිවිසිච්ච අය, එහෙම නැත්නම් ආලෝකය දල්වා ගත් අය, එහෙම නැත්නම් පරිපූර්ණ ආලෝකයට, අවසාන ආලෝකයට පත් වෙච්ච අය. කෙසේ හෝ පින්නතුනේ මේ ආලෝකය මේ පහන දල්ව ගන්න ඕන. දැන් අපේ විසාකාමා උපාසිකාව මතක් කරන්නේ පදීපන්න ගවෙස්සත. ඒ කියන්නේ මේ ආලෝකය දල්ව ගන්න. අන්ධකාරයෙන් දැවෙමින් පෙළෙමින් ඉන්නේ නැතුව ආලෝකය ගවේෂණය කරන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්වේ ආලෝකයක් හැටියට. ආලෝකය ගවේෂණය කරන්න. ඔබ ආලෝකයක් දකින්නවද ඔබේ ජීවිතයේ? ආලෝකය කෙනකින් අදහස් කරන්නේ මොනවා හරි එළියක් පේනවා කියන එක නෙමෙයි. මේ සංස්කාරකයන්ගේ සංසිඳීම. උදාහරණයක් වශයෙන් අපි තුවාලයක් තිබිලා තුවාලය සනීප වුණාම ඒකට කියනවා අපි ආලෝකයක් ලැබුවා, සැනසීමක් ලැබුවා කියලා. අන්න ඒ වගේ මේ සංස්කාරකයාගේ වද වේදනාව පින්නතුනි දුක් වේදනා ටික දුරු කළා නේද ලබන සැනසෙල්ලක් අන්න ඒකට ආලෝකය කියලා කියන්නේ. නුවණේ සිතේ ගතේ සහනයක් ලැබෙනවා. නුවණේ සිතේ ගතේ සහනයක් ලැබෙනවා. සහනශීලී දිවි පැවැත්මක් ගත කිරීමට මානසික සුවතාවයක් ලැබෙනවා. එහෙමනම් පින්නතුනේ අපි නිවන් ධර්මය කියලා ගහමරා ගන්න ඕනේ නැහැ. දැන් මේ කට්ටියන් නිවන් මග යනකොට කට්ටියක් බොහොම ඉක්මනින් ඇවිල්ලා හරි වැරෙන් කියනවා ඕක නිවන් මග නෙමෙයි ඕක රැවටීමක් මුලාවක් කියලා කියනවා. ඒ කියන එකෙන් අහන්න ඕන හරි හරි අපි මුලාවෙන් අත් මිදෙන්නම් ඔබලා අපිට කියන්නකෝ දැක පසක් කරගත්ත නිවනක් ගැන. අපි ඒව දන්නේ නැහැ. අපි ඒව දන්නේ නැහැ. ඕකේ වුණාට බොරුවක්. ඒ වගේම මේ බුරුම රටේ පහුගිය දවස්සේ භික්ෂුන් වහන්සේ නමක්ගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ පිරිනුවන් පෑමක් කියන වීඩියෝ දර්ශනයක් ගියා. බලන්න මේ මහා පුදුම මිනිස්සු ඉන්නේ කියලා හිතෙනවා. අර පිරිනුවන් පාන ඒ ධ්‍යානයකටපත් වෙලා සමාධියකටපත් වෙලා ශරීරයෙන් සයන් නිරුද්ධයකටපත් වෙන නිරුද්ධ වෙලා ගිනිගෙන පිරිනුවන් පාපු එහෙම නැත්නම් අපවත් වුණු උන්වහන්සේට මෙහි ඉන්න අගක් මුලක් තෙරක් නොදකින උදවිය ඉදිරිපත් වෙලා අනික කියනවා ඕක පිරුණුවම් පෑමක් නෙමෙයි ඕක බොරුවක් ඕක ප්‍රෝඩාවක් ඕක මැජික් එකක් ඕක වංචාවක් ඕවට රැවටෙන්න එපා කවුද මේ කියන්නේ මගතොට දැනගත්ත කෙනෙක්ද අරිහත් භූමියේ ඉන්න පුළුවන් කෙනෙක්ද සෝහාන් හෝ මාර්ගඵලයකට පත් වෙච්ච කෙනෙක්ද මේ කියන්නේ නෑනේ පින්නතුනි ඒ නිසා පින්නතුනි අගක් මුලක් නොදන්න මිනිස්සුන්ගේ විවේචන බාර ගන්න එපා අගක් මුලක් නොදන්න මිනිස්සුන්ගේ විවේචන බාර ගන්න එපා ඒක මහා හානියක් බවට පත් වෙනවා එනිසා අගක් මුලක් නොදන්නේ නැති මිනිස්සුන්ගේ විවේචන බාර ගන්න එපා ඔය ඔතන නිවනක් නෑ අතන නිවනක් නෑ මෙතන නිවනක් නෑ කියලා කියනවා නම් එහෙම බාර ගන්න එපා අගක් මුලක් තියෙන බණක් අහන්න තේරුම් ගන්න නැත්තම් මේ බොහොම පොඩියට පැලවෙලා එන නිවන් මඟ ධර්මයේ වඩාගෙන එන අයගේ සිත් සතන් කඩා බිඳ දානවා අර වගේ දුෂ්ට මේ අගක් මුලක් නොදක්කින ද්වේෂ සහගත පුජ්‍යලයන්ගේ ප්‍රකාශන. ඒ නිසා හොඳට නුවණ තියෙන්න ඕන මේ නිවන් මඟ යද්දි පින්නතුනේ. අපි නිවන් මඟ ගියපු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන අපේ මානසික සහනය උදා කරගන්න මන් පෙතක්. අපි නිවන් මඟ දේශනා කරන කෙනාගේ අපි පාරක ගිහිල්ලා අතරමං වුණාම අපි ගිහිල්ලා මේ මහත්මයා මේ දිහාවට යන පාර කොහෙද කියලා අහනවා මිසක් ඉස්සෙල්ලා මේ මහත්මයාගේ පක්ෂේ මොකද්ද කියලා අහන්නෙත් නෑ කුලේ මොකද්ද කියලා අහන්නෙත් නෑ ජාතිය මොකද්ද කියලා අහන්නෙත් නෑ අදහන ආගම මොකද්ද කියලා අහන්නෙත් නෑ අපි අහන්නේ පාර අන්න එවැනි කෙනෙක් බවට පත් වෙන්න ඔබ නැත්තම් ඔබට හරි අමාරු වැඩක් වෙනවා මේ සාසන ගමනේ ගමන් කිරීම මොකක්ද අහන්නේ ඔබ වාහනේ නතර කරලා අහන්නේ මේ උන්නේ කොහෙද යන මේ පාර කොහෙද යන්නේ කියලා අහන්නේ අපි අහන්නේ යා ගොවිතැන් කරනවද මේ ගුරුවරයෙක්ද ඔයා මොන ආගමේද මොන කුලේද මොන වංශේද මොන වර්ගයේද මොන ගෝත්‍රයේද කියලා අහන්නේ යන්නේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව එහෙම තමයි ඒ කියන්නේ තමන් හොයන්න තමන්ගේ මාර්ගය අනුන් කළ කී නොකී දේ ගැන නොසයන්න කියන කාරණය. ඒ වගේම ඔය කාරණේ ලස්සනට අචංචා හාමුදුරුවෝ දේශනා කළා දිනු කිසිත් වරදක් නැති ගුරුවරයෙක් සෙවීම යනු උඩු රැවුලක් සහිත කැස්බෑවෙකු සෙවීම හා සමානයි කියලා. කිසිත් අඩුපාඩුවක් නැති ගුරුවරයෙක් හොයන්න තමන් කල්පනා කරගෙන ඉන්නවා නම් ඒක නිකන් උඩු රැවුලක් තියෙන කැස්බෑවෙක් හොයනවා වගේ වැඩක්. කැස්බෑවට උඩු රැවුලක් ඇත්තෙත් නැහැ. අනිත් එක උඩු රැවුලක් පිහිටන්න තැනක් කැස්බෑව වගේ ඇත්තෙත් නැහැ. ඒක දැනගන්න ඕන පින්නතුන්. පින්නතුන් දන්නවනේ අර ඉබ්බගේ වගේ ඉස්සරහට උල් වෙච්ච හොටයක් වගේ උලක් වගේ එකක් තමයි මේ කැස්බෑ වගේ මේ මූණ තියෙන්නේ. එතකොට ඒක උඩු රැවුලක් පිහිටන්න බෑනේ. ඉස්සෙල්ලා උඩු රැවුලක් පිහිටන්න තැනක් තියෙන්න ඕන. ඊළඟට උඩු රැවුලක් පිහිටන්න ඕන. මේ දෙකම වෙන්නේ නැහැ කවදාවත් කැස්බෑ වගේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ කිසිත් අඩුවක් නැති කෙනෙක් හොයන්න ගියොත් එහෙම ඒගොල්ලන්ට වෙන්නේ කවදාවත් ඒක හොයාගන්න බැරුව නාකි වෙලා යනවා. හැබැයි තමන් අඩුවක් නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අනුන් අඩුවක් නැති කෙනෙක් හොයනට වැඩිය හොඳ නැද්ද? තමන් අඩුවක් නැති කෙනෙක් වෙන එක. අනුන්ගේ මාර්ගඵල විවේචනය කරනවට වැඩිය හොඳ නැද්ද? තමන් මාර්ගඵලයක් ලබන එක. මෙන්න මේක තමයි විවේචකයන්ගෙන් අහන්න ඕන කාරණේ පින්නතුනේ. අනුන්ගේ අරිහත්ත්වයේ විවේචනය කරනවට වඩා හොඳ නැද්ද තමන් අරිහත් වෙන එක? තමන් අරිහත් වෙලා ඔය කතාව කියන්න. තමන් අතෙන්ට මෙතෙන්ට මේ යන්න කියලා ධර්මය අහන්න කියලා වත්තන් කරනවට වැඩිය පුජ්‍යලෙ හොඳ නැද්ද තමන් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගන්න එක? ඔතෙන්ට එන්නේ නැහැ පින්නතුනේ. ඔය අභියෝගයේ බරපතලයි. දුෂ්ට මිනිහෙකුට ඔතෙන්ට එන්න බෑ. ඔය වචන ටික මග අරලා දානවා. ඊළඟට හරි පුදුම දෙයක් තමයි මේ ත්‍රිපිටකයේ කියන වචනේ හරි ශක්තිමත්නේ. ඒකට කවුරුත් නිග්‍රහ කරන්න කැමති නෑ. එතකොට මේ ත්‍රිපිටකයේ කියන එක මුල් කරගෙන ඕනම කෙනෙකුට නිඳා කරන්න, ගරහන්න, පෙරලන්න, වෛර කරන්න ලැහස්ති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇඳලා ඉන්න ඇඳුම හරි ඕක ත්‍රිපිටකයට ගැලපෙනවද කියලා අහුවාම නෑ කියන්න බෑ. නෑ කිව්වොත් එහෙම එයා වැඩිකාරයෙක් බවට පත් කරන්න පුළුවන් මට්ටමට ත්‍රිපිටකය අල්ලගෙන මිනිස්සුන් කටයුතු කරන උදවිය ඉන්නවා. ඉතින් මේ මහා අපූර්ව දේවල් ලෝකේ තියෙනවා පින්නතුනේ. මේ තියෙන හැම දෙයකින්ම ගැලවිලා නිවනක් හොයන පින්නතුන්ටයි මේ ධර්ම කතාව කියන්නේ. ඔබ නිවෙන්න ඕන නම් අනුගමනය කළ යුතු කාරණා හතරක් තියෙනවා කියලා පින්නතුන් දන්නවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය. එකක් තමයි ඔබ ඉස්සෙල්ලම දුක්ඛ සත්‍ය තේරුම් කරගන්න ඕන. දුක්ඛ සත්‍ය කියලා කිව්වහම පොතෙන් දුක්ඛ සත්‍ය හොයාගෙන ගිහිල්ලා එහි පොතේ තියෙන දුක්ඛ සත්‍යම හොය හොයා ඉන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමා තුල තියෙන දුක්ඛ සත්‍ය තමන් හොයාගන්න ඕන. කොහොමද සරලම විදියට තමා තුල තියෙන දුක්ඛ සත්‍ය හොයාගන්නේ? ඒක හරි සරලයි නෙමෙන්නතුනේ. මොකද්ද මට මේ මොහොත දුක පිණිස දැනෙන්නේ? මොන වගේ දුකක්ද මට තියෙන්නේ කියලා බලන්න ඕන. දැන් සමහර අයට දුකක් දැනෙන්න පුළුවන්, සමහර අයට දුකක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. වර්තමානයේ තුල. ඊළඟට බලමු අනාගතය ගැන. අනාගතය ගැන බලලා පින්නතුනේ ඊළඟට කල්පනා කරන අනාගතේ මට මොන වගේ දුක් දැනේද නොදැනේද කියලා. අන්න එතකොට තමයි පින්නතුනේ අටලෝ දහමින් කම්පණය වෙන මහා දුක් රැසක් පේන පටන් ගන්නවා. මේ ජරා දුක, මරණ දුක කවදක හරි Tamanට පේන්න ඕන. එහෙම පේන්නේ නැත්නම් ඒ අඥාන පුජ්‍යලේ. ඒ ඇයිද පේනවා පින්නතුනේ අවසානයේදී මේ හැම දෙයක්ම කරගෙන ගියත් නිෂ්ඵල වෙනවා. මේව ගඟට කපාපු ඉනි වගේ හැරිලා බලනකොට නෑ. එහෙමනම් මේ නිෂ්ඵල ලෝකයකට නිෂ්ඵල දෙයක් වෙනුවෙන් අපි මේ මහන්සි වෙන්නේ කියලා පේන්න පටන් ගන්නවා. ඔන්න දුක්ඛ සත්‍ය තේරෙන්න පටන් ගන්න යොහොමයි පින්නතුනේ. ඊළඟට තමන්ගේ හිතේ තියෙන කේන්ති යෑම නිසා, නොසන්සුන්කම නිසා, තමන්ගේ හිතේ තියෙන විවිධ ආශාවන් නිසා, බලාපොරොත්තු නිසා, මාන්නය නිසා, හීනමානය නිසා හිත පෙළෙනවනේ. මෙන්න මේවා හොයා ගන්න ඕන හේමින් සැරේ. ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා කියලා අපි කෙටියෙන් මතක් කරනවා. ඊළඟට අපේ වචනවලට ඇවිල්ලා ඒවා පදනම් වෙච්ච ගුණාංග මොනවද කියලා හොයන්න ඕන. මෙන්න මෙහෙම හොයලා තමන්ගේ ප්‍රශ්න ටික, තමන්ගේ ගැටලු ටික, මෙන්න මේ ටිකයි මට निराකරණය වෙන්න ඕන කියලා තමන් ලයිස්තුවක් හදලා පෙන්වන්න ඕන. මට මෙන්න මේවා තියෙනවා. දැන් මම මොකද්ද හදාගත්තේ කියලා වෙනතුන් දැනගන්න කැමති ඇති. මම බලාපොරොත්තු වුණු දේ තමයි පින්නතුනේ තරුණ ජීවිතයක් හැටියට ධර්මයේ සොයන්න යන කාලේදී මානසික සැනසෙල්ල. ඒ කියන්නේ මේ මනසේ මම දැක්කා ලෝකයට පෙන්නලා ඉන්න එකක් ඒ උනාට ඇතුලෙන් විඳවනවා කියලා දැනුණා හිත. ඒකෝර මට බලා අවශ්‍ය වුණා මානසික සුවතාවයෙන් ජීවත් වෙන මිනිසෙක් අවශ්‍ය වුණා. ඒ කියන්නේ මා තුළ. ඒකෝර මම හොයන්නේ මොකද්ද? අර සියලුම දේවල් එකට කැටි කළා මේ හිත ළඟ, මේ පපුව මැද ගිනි ගන්න නැතුව ජීවත් වෙන්න ඕන. ඔන්න මම දුක්ඛ සත්‍යයට හොයාගන්න විදිය පින්නතුනි, පිවිසෙන විදිය. සරලව එකතු කළාම මේ දැවිල්ලක් නැතුව ජීවත් වෙන්න ඕන, ගිනි ගැනීමක් නැතුව ජීවත් වෙන්න ඕන, මානසික සුවතාවයකින් ජීවත් වෙන්න ඕන කියන එක සෙව්වා. එහෙම සුවාගෙන යද්දි තමයි පින්නතුනි තේරුනේ මේකට විසඳුම තමයි નિરાයාසය. බලන්න බුදුහාමුදුරන්ගේ උපමාවෙත් තියෙන කරත්ත වැඩි ගුණාවැණි කියලානේ පෙන්වන්නේ. හැම මිනිස්සෙක්ම පුතජන හැම මිනිස්සෙම කරත්තයක් බැඳගෙන තියෙන්නේ. ඒ කරත්තේ බඩු වැඩි වෙන තරමට කර රිදෙනවා, කුර රිදෙනවා, ඇඟ රිදෙනවා. ඉතින් මේ ලෝකේ අල්ලගත්ත තරමට කරට බරයි, ඇඟට බරයි, රිදෙනවා වැඩි. ඉතින් මෙන්න මේ කරත්තේ ලිහන්න ඕන. කරත්තේ ලිහනවා කියන්නේ සිතේ උපාදානය ලිහන්න ඕන. එතකොට හිතේ උපාදානය ලිහුවොත් අපි දුක ලිහුවා බවට පත් වෙනවා පින්නතුනේ. එහෙනම් දුක කරත්තේ කියලා අඳුන ගන්න ඕන. ජීවිතේ හොඳට මතක තියාගන්න ඔබ ඇදගෙන යන කරත්තේ තමයි දුක. ඒවා වගකීම් වලින් භෞතික වේවත් වීම නෙමෙයි මෙතන පෙන්වන්නේ. ආධ්‍යාත්මික අවිද්‍යා සහගත චේතනාවෙන් බැඳීම. ඒ කියන්නේ පෙන්වතුනේ මාලයක් පැලඳගෙන ඉන්න එක නෙමෙයි වරද. ඒ මාලය පිළිබඳව ඇති කරගන්න මාන උද්දච්ච අවිද්‍යා ලෝභ දේශ මෝහයක් තියෙනවා නම් ඒකයි වරද. කෑම කන එක නෙමෙයි වරද. ඒක පෙරේතකමින් කන එකයි වරද. භාණ්ඩයක් තිබීම නෙමෙයි වරද. ඒක අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත ව ඒවා පරිහරණය කිරීම, ඒ උපාදානය කිරීමයි වරද පින්නතුනේ. එහෙමනම් මේ බුදුහාමුදුරුව පෙන්නන්නේ චේතනහම් භික්කවේ කම්මම් වදාමිනේ. එහෙම නැතුව භෞතික දේවල් බුදුහාමුදුරුව කර්මයක් හැටියටවත්, ලෝභයක් හැටියටවත්, ද්වේෂයක් හැටියටවත් පෙන්වුවේ නැහැ. එතකොට භෞතික දේවල් ලෝභ දේශ මෝහ හැටියට දැක්කේ නිගණ්ඨය. බුදුහාමුදුරුව දැක්කේ සිතිවිල්ලක්. මේ සිතිවිල්ලක් තුළ උපාදානයක්, ඒ උපාදානය තුළ වේදනාවක් සස්සාරයක් හැදෙන විදිය තමයි බුදුහාමුදුරුව දැක්කේ. සිතයි සියල්ලට මුල් වෙන්නේ කියන තැනින් තමයි ආවේ. එහෙම නැතුව උඩින් වාඩි වුණාද, බිමින් වාඩි වුණාද, හවසට කෑවද, අවල්ට කෑවද, රත්තරම් මුතු මැණික් පැලැන්දද නැද්ද කියන එක පිළිබඳව බුදුහාමුදුරුවන්ගේ කතාවක් නැහැ. බුදුහාමුදුරුව අරන් මිනි මුතු මැණික් මුදු ඇඟිලි 10ටම දාලා එන අර කොසල් මහරජතුමාටත් බණ කියනවා. එතකොට බොහෝම හොඳට මාල පැලඳලා රූප සම්පත්තියෙන් එන බොහෝම අලංකාරයට එන විසාකාමා උපාසිකාවටත් බණ කියන ඌව ගලවල එන්න අපේ මේ බුද්ධඝමේ හැටියට වරදක් ඌව මේ කරාබු ගලවන්න කියලා මතක් කළේ නේ. එතකොට ලංකාවේ තියෙන නිගණ්ඨාගමද කියලා අපිට හිතෙනවා. ඌවත් එක්කනේ තියෙන්නේ. ඉතින් සමහර භික්ෂූන් වහන්සේලා සමහර උදවියගේ ආර්ථිකය විනාශ කරලා ඔක්කොම විනාශ කරලා ඉතින් ඒ නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්, කරන්න නැති දෙයක්. ඒ නිසා දුක්ඛ සත්‍ය තමාට තේරෙන විදිහට ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ දුක්ඛ සත්‍ය. ඊළඟට වෙනතන දුකක් දැනෙනවා නම් ඊළඟට ඒක දුක හැදෙන විදිය හොයාගන්න ඕන අනිවාර්යයෙන්. දුකක් දැනෙනවා නම් දුක කොහෙන්ද මේක එන්නේ කියලා හොයන්න ඕන. උදාහරණයක් වශයෙන් මදුරු එනවා නම් තමන්ට තේරෙන්න ඕන මදුරු එන්නේ මෙන්න මේ ජනෙල් කවුලෙන් මගේ කාමරයට. එතකොට අපි එතෙන්ට දැලක් ගහන ඕනේ, ආවරණයක් කරනවා. එතකොට මීයක් එනවා නම් තමන්ගේ කිචන් එකට හරි ගෙට හරි කොයිබ හරි අපි කල්පනා කරලා බලනවා මේ මීය කොහෙන්ද ඇතුල් වෙන්නේ කියලා. බල්ලේ වෙරලා අපි අන්න එතෙන්ට පිළියමක් සපයන්න ඕන. මේ උදාහරණයක් ගේන්නේ පින්නතුන්ට. ඒ වගේ අපි කල්පනා කරනවා අපේ කම්පියුටර් එකකට හරි සතෙක් ඇතුල් වෙනවා නම් ඔය හූනන් හෝ කූඹින්නෝ මොනවා හරි අපි තේරුම් ගන්නවා මෙන්න මේ තැනින් මෙතනින් තමයි මේ සත්තු ඇතුල් වෙන්නේ කියලා අපි එතනින් වහලා දානවා ඒක. එහෙමනම් අපිට මේක හැදෙන හැටි තේරුම් ගැනීම, වසා දැමීම කියන කාරණේ සම්පූර්ණ කරන්න ගොඩාක් උවමනා කරනවා. මේක භෞතිකවාදී ක්‍රමයටත් භාවිතා කළොත් සාර්ථකත්වය ලැබෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් පාවිච්චි කරොත් ඒකත් ලැබෙනවා පින්නතුනේ. එහෙමනම් මේ දුක හටගන්නේ කොහොමද පින්නතුනේ? එතකොට දුක හටගන්නේ මේ මා තුල තියෙන මම කියන හැඟීම පදනම් වෙලා. මේ තණ්හා මාන දිට්ටි හටගන්නේ මා කියන කෙනෙක් මම අල්ලගෙන ඉන්නවා. මම කියන කෙනෙක් පෝෂණය කරන්න, මම කියන කෙනෙකුට ධන සම්පත් ලබා දෙන්න, මම කියන කෙනෙකුට කීර්ති ප්‍රශංසා ලබා දෙන්න, මම කියන කෙනෙක් ලෝකේ බබලවන්න හැමෝම උත්සාහ කරනවා. නමුත් මමෙක් නැහැ. කාටවත් මමෙක් නැහැ. මමෙක් නැත්තම් සියල්ල නැහැ. මමෙක් නැත්තම් ජාති, ගෝත්‍ර, වර්ග, ආගම් මොකක්වත්ම නැහැ. නමුත් බලන්න මමෙක් හදාගත්ත තැන ආගමක් හැදෙනවා, ගෝත්‍රයක් හැදෙනවා, වර්ගයක් හැදෙනවා, නොයෙකුත් මාන්න දිටි හැදෙනවා පින්නතුනි. කෙලෙස් දහස් ගානක් හට ගන්නවා. මේ කෙලෙස් වල ප්‍රමාණයක් නැහැ. එක එක මිනිසුන්ගේ එක එක මානසික ස්වභාවයන් අනත්තක කායන අනත්ත සංඥා එක එක විදිය මිනිස්සු. මේක මට හොඳට බලන්න පුළුවන්කම ලැබෙන්නේ මහා විෂම විදියට විවිධ විදියට බලන්න පුළුවන්කම තියෙන ගුවන් තොටුපළක. ගුවන් තොටුපළක වාඩි වෙලා පැත්තකින් වාඩි වෙලා බලාගෙන හිටියොත් විවිධ මානසික ස්වરૂපයන් වලින්, විවිධ කායික ස්වરૂපයන් වලින්, විවිධ ශාරීරික වර්ණ ස්වરૂපයන් වලින් මිනිස්සු එතනින් ගමන් කරනවා දකින්නවා. මහා පුදුමයි. ඒ වගේ නානත්ත කාය නානත්ත සංඥා මේ මිනිසුන්ට එක එක සංඥා එක එක පරමාර්ථ එක එක ආකාරයේ දේවල් මානසික ස්වභාවය තමයි තියෙන්නේ. මේ ඔක්කොම හැදෙන්නේ මමෙක් හදාගත්ත නිසා, මමත්වයක් හදාගත්ත නිසා. ඒකෝ තමන් තේරුම් ගන්න ඕන මේ මමත්වයේ නැමැති සිදුරෙන් තමයි මේ ඔක්කොම දුක් ගැහැට නැමැති මීයන් කූඹින් එන්නේ කියලා. මමත්වයක් නැත්තම් මේ මිනිස්සුගේ ජීවිතේට දුකක් ඇතුල් වෙන තැනක් නැහැ. එතන මමත්වයේ තමයි අල්ලගන්නේ ඕනම කෙනෙක්. දැන් අපිට පහර දෙන්නත් මමත්වයෙන් අල්ලගන්නේ. දැන් අපිට යූ කියලා බැනලා එහෙම නැත්තම් නුඹ තෝ කියලා බැලලා හරි පටන් ගන්නෙ නුඹ කියන වචනේ. එතකොට මේ නුඹ කියන තැනින් තමයි මමත්වය අහුවෙන්නේ. එතකොට ඔබට කෙලින්ම කවුරු හරි ඇඟිල්ල දික් කරලා නුඹ සමහර අය ඔකර විවිධ වචන පාවිච්චි කරනවා. තෝ කියනවා, නුඹ කියනවා, තොප කියනවා, එහෙම නැත්තම් යූ කියනවා, මොනවා හරි කියලා මෙහෙම ඇඟිල්ල දික් කරනකොට ඔබට වදින්නේ නැත්තම් යූ කියලා කතා කරනකොට ඔබට වදින්නේ නැත්තම් ඇත්තටම හරිම ෂෝක්. ඔබ සෑහෙන තැනකට දියුණු වෙලා නුඹ. ඒ නිසා නුඹ කියලා කියද්දි ඔබට වදින්නේ නැත්තම් හරිම සන්තෝෂයක් දැනෙන්න ඕන. ඒ කියන්නේ මට කරනවා, මට බනිනවා, මට ගහනවා, මට නිඳා කරනවා, මට අපහාස කරනවා කියලා දැනෙන්නේ නැති වෙන්න ඕන. ඒකයි වැදගත්කමක් තියන්නේ. ඉතින් සමහර වෙලාවට පින්වතුනි අපි කරුණාකාරලාගෙන හැර දක්වන්නේ අපිට බැන්නට නම් නෙමෙයි, මේ ශාසන මගේ ගමන් කිරීම සඳහා ගමන් කරන යහපත් මිනිසුන්ට අවිද්‍යාසහගත ලෙස මිනිසුන් ක්‍රියා කිරීමේදී අපි ඒකට ඉදිරිපත් වෙලා වචනයක් කතා කරනවා පමණයි. එහෙම නැත්නම් ඔය අපිට ගෙනියන්න දෙයක්වත්, තියාගන්න දෙයක්වත්, ආරක්ෂා කරන්න දෙයක්වත්, ලබා ගන්න දෙයක්වත්, අත්හරින්න දෙයක්වත් මොකක්වත්ම නැහැ පින්වත්නි. කෙනෙක් නැහැනේ, ඒකට මමෙක් නැහැනේ. ඒතර මමෙක් හිටියොත් තමයි ඔය ලබා ගන්න දේවල් තියෙන්නේ, අත්හරින්න දේවල් තියෙන්නේ, වෙනස් කරන්න දේවල් තියෙන්නේ මමෙක් ඉන්නකම්. ඒකත් හොඳට මතක තියාගන්න. ඒක ආරණේ හරි ගැඹුරුයි. ඔය අත්හරින දේවල් තියෙන්නේ මමෙක් ඉන්නකම් විතරයි. අත්හරින දේවලුත් නැති වෙනවා යථාභූත ඥාන දර්ශනයෙන්ම. එහෙමනම් අපි සොයා ගන්නවා මොකද්ද මේකේ සකස්ම, මේ දුක් ඇති කරගන්න සකස්ම, දුක හැදෙන විදිය කියලා මේ මොඩල් එක තේරුම් ගන්න. දැන් සමහර උදවි කියනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඇත්ත වශයෙන්ම කියන්න තියෙන්නේ ওই නිවන් මගක කුඩක්වත්, ඒ කියන්නේ තොලේ කටේ ගෑවිලාවක්වත් නැති කියලා ඒ වචනේ පාවිච්චි කළාට කමන්නේ. පොඩ්ඩක්වත් ඇඟේ ගෑවිච්ච දන්නේ නැති අය තමයි ওই වචනේ නිරන්තරයෙන්ම පාවිච්චි කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ එහෙම අවබෝධ කරගන්න තියෙන දෙයක් නෙමෙයි. අවබෝධය සඳහා උපකාර කරගන්න තියෙන ක්‍රමවේද හතරක් මොඩලයක්. නැත්නම් අපි පාවිච්චි කරොත් මාවතක් මාර්ගයක් තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙම නැතුව ඒක අවබෝධ කරගන්න දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් තවත් කියතොත් කෑම බෙදාගන්න තියෙන හැන්දක්. කෑම බෙදා ගන්න තියෙන හැන්දක්. ඒ කියන්නේ සත්‍ය අවබෝධය කර ගැනීම සඳහා තියෙන මොඩලයක්. එහෙම නැත්නම් උපකාරක ධර්මයක් තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය මොකක්වත් අවබෝධ කර ගන්න දෙයක් නැහැ. දැන් දුක, දුක කියන එක ඒක අවබෝධ කරගත්තට ඒක වැඩක් නැහැ. ඒක දුක ජීවිතේ කවුරුත් විඳිනව. එතකොට තමන්ගේ ප්‍රශ්න ටික හඳුනා ගන්න ඕන. ඒක අවබෝධ කරගත්තා කියලා ඒක නිවනක්වත් ඒකේ පරිපූර්ණත්වයක්වත් මොකක්වත් නැහැ. එතකොට සමුදය හඳුනගත්තා කියලා ඒකේ ඇති දෙයක්වත් නැහැ. අපි මෙතනින් මාර්ගයත් නිරෝධයත් හඳුන ගන්න ඕන. නිරෝධයට යන්න ඕන. නිරෝධයටපත් වෙලා නිරෝධයෙන් එහා තමයි අපිට තියෙන්නේ නිවන තියෙන්නේ. නිරෝධ සත්‍ය අවබෝධ කරගත්තොත්. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක නෙමෙයි අපි යන්න ඕන, නිර්වාණය අවබෝධ කරගන්නවා කියන තැනට. එතකොට නිරෝධයෙන් එහාට අපිට තියෙනවා නිර්වාණය. අන්න මේ නිර්වාණය අකාලිකත්වය අඳුන ගන්න ඕන. එයයි අවබෝධ කර ගන්න ඕන. කවුරු හරි කියනවා නම් නිර්වාණය අවබෝධ වේවා කියලා. අන්න හරි ඒක. ඉතින් චතුරාර්ය සත්‍ය කියන වචනය තුළ අපිත් භාවිතා කරලා තියෙන සමහරලාට, නමුත් ලෝකෙම භාවිතා කරන, නමුත් ඒක හොඳට තේරුම් කරගන්න ඒක මොඩල් එකක්, ඒක ක්‍රමවේදයක් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. චතුරාර්ය සත්‍ය තුලින් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඒක අපිට තියෙන මාවතක් හැටියට, මොඩල් එකක් හැටියට අපි තේරුම් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අන්ධ භක්තික විදියට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කිව්වයි කිව්වයි කියලා ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒක එහෙම අවබෝධ කරගන්න තරම් දේකුත් නෙමෙයි. අවබෝධය සඳහා භාවිතා කරන්න තියෙන මාවතක් හැටියට, මාර්ගයක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕන පින්නතුනි. දැන් දුක හැදෙන්නේ ප්‍රධාන හේතුවක් හැටියට පින්නතුනුන් දන්නවා දැන් මමය නිසා. දැන් මමය කියන වචනේ තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට බොහොම සංක්ෂිප්තව කියන්නම් පංච උපාදානස්කන්ධයයි දුක. මොනවද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක අපි තුල ක්‍රියාත්මක කිරීම කියලා. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන බාහිරින් බලන්න එපා. ඇස් දෙක පියාගත්තට පස්සේ බලන්න. ඇස් දෙක පියාගත්තට පස්සේ තමන්ට පේනවා තමන් සංඥාවක ඉන්නවද, තමන් රූපයක ඉන්නවද, තමන් වේදනාවක ඉන්නවද, තමන් සංකාරයක ඉන්නවද, තමන් විඥානයක ඉන්නවද. ඉන්නවනම් වැරදි. මේ මොහොතේ මාගේ භාවනාව ක්‍රියාත්මක වෙන්නේ සංඥාවක් පදනම් කරගෙන නම්, ඒක වැරදි. වැරදි භාවනාව. මේ වෙලාවේ මාගේ භාවනාව ක්‍රියාත්මක වෙන්නේ රූපේ පදනම් කරගෙන නම්, එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ භාවනාවක් නෙමෙයි ඒක. මේ මොහොතේ මාගේ භාවනාව ක්‍රියාත්මක වෙන්නේ විඥානයේ පදනම් කරගෙන නම්, ඒක බුදුහාමුදුරුවන්ගේ භාවනාවක් නෙමෙයි. ඒ බුදුහාමුදුරු දුකයි කියපු එකක් කරපින්නගෙන කොහොමද බෞද්ධයෙක් භාවනා කරන්නේ, භික්ෂුන් වහන්සේ කෙනෙක් භාවනා කරන්නේ? එහෙමනම් මේ ලෝකේ මේ දැනට ජනප්‍රියව හදාගෙන තියෙන භාවනා ඔක්කෝම පංච උපාදාන ස්කන්ධේ භාවනානේ. රූපයක් මුල් කරගෙන මතුරු මතුරු ඉන්නවා. එතකොට ඒකට කියන්නේ මමය භාවනා කරනවා. එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධේ භාවනාවක් ඒක. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ භාවනාව රූපය මුල් කරගෙන භාවනාවක් වෙන්න බෑ. වේදනාව මුල් කරගෙන භාවනාවක් වෙන්න බෑ. සංඥාව මුල් කරගෙන භාවනාවක් වෙන්න බෑ. සංකාරය මුල් කරගෙන භාවනාවක් වෙන්න බෑ. විඥානය මුල් කරගෙන භාවනාවක් වෙන්න බෑ. බුදුහාමුදුරු දුකයි කියන එකෙන් අදහස් කරන්න පින්නතුනේ අත්හරින්න සුදුසුයි කියන එක. ඉවත් කරන්න සුදුසුයි කියන එක. යංකෝ බික්කු දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතබ්බෝති. මහණනි, මම යම දුකයි කියලා කියන්නේ ඒක ප්‍රහාණය කිරීම පිණසයි කියන එකයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනය. එතකොට දුක්ඛ කියන වචනයකින් හඳුල්ලා දෙන්නේ ඒක වෙලා ගන්න නෙමෙයි, ඒක අල්ල ගන්න නෙමෙයි. අපේ මිනිස්සු දුකයි කියලා, දුක පුළුවන්තරම් වෙලා ගත්තාම නිවන ලැබෙනවායි කියන අදහසකට ආපු අයත් ඉන්නවා. දුක් වැඩිපුර දීලා එහෙම එකක් තිබුණා බුද්ධ කාලේ. ඒක සිද්ධාර්ථයන් පවා ගත්තා. මොකද්ද? දුක මේ ශරීරයට දුන්නාම මෙතනින් ආත්ම මමායනේ දුර වෙනවා කියලා දුක දුන්නා හොඳටම. කලගිරීම දුන්නා හොඳටම. සංවේගය දුන්නා හොඳටම. සිද්ධාර්ථයන් දුන්නා, අපිත් දුන්නා පින්තුනේ. අපිත් මිනි යට කටු මල කුණු ඔක්කොම මේකේ මතක් කර කර ඒ දවස්වල අපි මේකේ දුක, මේ දුක් එලවන්න පුළුවන් මමය කියලා පිළිකුල වෙන්නවා. එහෙම යන්නේ නැහැ පින්තුනේ. පිළිකුල කියන්නේ සංකල්පයක් කියලා තේරෙනකොට ගොඩක් පහු වෙලා, ඈ ලස්සනයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි කියන්නේ මනෝමයා. ඉතාම පිළිකුල්, අප්‍රියයි කියලා කියන්නේ ඒත් මනෝමයා. ඒක මනෝමය හදාගත්තාම පින්තුනේ, ওই මනෝමය හදනවනේ ගන්නට ওই පිළිකුල් දේවල් එක්ක වැඩ කරන වෛද්‍යවරුන්ගේ. ඊට පස්සේ යාට ඒක මේ 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 වඩු වැඩ කරන තනක් වගේ. දැන් ළමහර අයට ලේ දැක්කහම කලාන්තය හැදෙනවා. ඉතාම අසුබ දේවල් දැක්කහම, පිළිකුල් දේවල් දැක්කහම වමනේ යනවා, පිළිකුලක් ඇති වෙනවා. නමුත් දැන් බලන්න සංකල්පේ ගන්නට හුරු වෙනවා වෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් මෝචරීක වැඩ කරන කෙනෙක්ගේ ඒක වඩු මඩුවක් ගන්නටම හැදෙනවා. ඊට පස්සේ යාට ඒක පිළිකුලකුත් නැහැ, මොකක්වත්ම නැහැ. අන්න එතෙන්දි තමයි මම හොඳටම තේරුම් කරගත්තේ ප්‍රියයි මනාපයි කාන්තයි ලස්සනයි කියන්නේ මේ තමන්ගේ හිතේ මවාගත්ත සංවේදීතාවය. අප්‍රියයි අමනාපයි පිළිකුල් කියන්නේත් සත්‍යයක් නෙමෙයි. දැන් සමහර උදවිය මම දන්නවා මේ පන්සල්වල කෑම කනකොට පිළිකුලක් කරනවා, මේ ආහාරය දිවේ හැපෙනවා, ඌරෙන් පල්ලෙහාට වැටෙනවා, බඩට යනවා, බඩට ගියාම බලුවමනයක් වාගේ. ඉතින් බලුවමනයක් වාගේ කියන්නේ නැතුව ඔබ මිනිස් වමනයක් වාගේ කියන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙනවා මිනිස් වමනය කළාම කොහොමද කියලා. එහෙම කියලා පිළිකුලක් ඇති කරලා ඒ ආහාරය කනවා. ඉතින් මොන වගේ තත්ත්වයක් ශරීරයට මනසට ඇති වෙලා මේ මිනිස්සු නෙගටිව් වේද පොසිටිව් වේද කියලා මම කියන්න ඕනේ නැහැ. ඔබ නුවණක් තියෙනවා නම් පරීක්ෂා කරලා බලන්න මේ මිනිස්යාගේ ආත්මයට මොන වේද කන කෑමත් මේ ආකාරයෙන් නිඳා කරගෙන ගෑවහම කියලා. ඊට පස්සේ මේ විදිහට බලන්න ඕන වෙනතුනේ. එහෙම බැලුවාම වෙනතුනේ අපි බොහොම වැරදි මඟක ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි වැරදි විදියට පිළිකුල් ඍණාත්මක විදියට සංඥා ගොඩක් ගොඩ ගහගෙන නිවන් දකින්න බලලා තියෙනවා. ඉතින් පින්නතුරේ බෞද්ධයෝ ගොඩාක් අය අර වැරදි සහ පිළිකුල් සහගත දේවල් ඔළුවේ මවාගෙන ඉඳලා නෙගටිව් මනසකින් ඉඳලා පහළට වැටුණු මනසකින් ඉඳලා ප්‍රාතික මනසක් භාවිතා කරලා හාමුදුරුවෝයි ගිහියෝ ගොඩාක් දෙනෙක් අපායට යනවා. මම මේක කියන්නේ තරහට නෙමෙයි, කරුණාවෙන් කියන්නේ. මේකෙන් අත්මි දෙන්න. මේකෙන් අත්මි දෙන්න. ඊළඟට වෙනතුනේ මේ මේ ගහක කොළයක් කඩන එක පවා වැරද්දක් 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 කියලා ඔළුවේ දාගෙන ඉඳලා ඒවා අර සමහර අය සීල උත බවට පත් කරගෙන ඉඳලා ඒවයින් තැවිතැවි ඉඳලා තමන් වරදිකාරයෙක් බවට ජීවිතේ පත් වෙලා සමහර උදවිය අපායට යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ විනයක් දේශනා කළා, සීල වෘත දේශනා කළේ නැහැ. සීල වෘත දේශනා කරේ නැහැ. ඒ වගේම එහෙම විනය ධර්මයක් දේශනා කළා බුදුහාමුදුරුව ඒක මරණයදි රිලීස් කළා, නිදහස් කළා. තේරුණා නේද? මොනම හරි විනයක් නීතියක් ධර්මයක් ලෝකේ කැඩුනත් ඒක මරණාසන්න මොහොතේදී ඒ සියල්ල අහෝසි වෙනවයි කියලා දේශනා කළා. මොකද සීලවෘත කොහොමත් නැහැ. සීලවෘත සාසන එකක්වත් නැහැ. කොයිබකවත් සිල් සමාදන් කරවල නැහැ. මොකද ශ්‍රීලවුත සමාදන් කරන්නේ නැහැ. නහි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගත අටක් කරා තිනේ බදා සම්බුද්දේන ප්‍රකාශිතා කියනයි. ඒ අනුශාසනය ඇතුළේ අපිට පේනවා සීල වෘත කොයිබකවත් බුදු කෙනෙක් දේශනා කරන්නේ නැහැ කියලා. ඒකෝ විනයක් ඕන. විනයේ පරමාර්ථය මොකද්ද? සාසනස්ස ආයු. ඒ විනය ඒ අවස්ථාවන් වලට රටින් රටට පලාතෙන් පලාතට වෙනස් වෙමින් පැවතිච්ච දෙයක්. ඒක වෙනස් වෙන්න ඕන. අදත් එහෙමයි. අද මේ පලාතේ ලංකාවේ පවත්වන නීතිය ඒක කැනඩාවට ගියහම බෑ. ඒක කැනඩාවට වෙන මැදුමක් අඳින්න ඕන ස්වාමීන් වහන්සේලා. එතකොට මෙහෙ ඉන්නවා වගේ මේ හිස මුඩු කරලා එළිය දාගෙන ඉන්න බෑ. එමුණුත් හිස ගල් වෙලා එයාව මී යනවා. එතකොට ඒක භෞතික වාදී ක්‍රමයකට ඒක වෙනස් වෙනවා. ශාසනයේ දියුණුව සඳහා සහ පැවැත්මේ පහසුව සඳහා සහ ශාසනයේ ආරක්ෂාව සඳහා කියන එක. ඒකත් මෝඩකමට ගන්න හොඳ නෑ. ඒක බොහොම ධර්මයට ගලපලා, සාධාරණත්වයට ගලපලා, චේතනාවට ගලපලා ගන්න ඕන කාරණයක් බවට පත් වෙනවා පින්නතුනේ. ඉතින් ඒ නිසා පින්නතුනේ අපි පංච උපාදානස්කන්ධේ භාවනාවක් නෙමෙයි අපි කරන්න ඕන. පංච උපාදානස්කන්ධය නිරුද්ධ කරන භාවනාවක්, පංච උපාදානස්කන්ධේ නැති කරන භාවනාවක් අපි කරන්න ඕන. ඒ නිසා යම්කිසි කෙනෙක් භාවනාවක් හැටියට කරද්දී ඔබ මේ ධර්මයේ වඩද්දී වුණත් ඔබ නිරන්තරයෙන් මතක තියා ගන්න ඕන, ඔබේ විදර්ශනාව ගෙන යන්න ඕන පංච උපාදානස්කන්ධයෙන් තොර වූ තැනට, නික්ම වූ තැනට කියන අවධාරණය අපි පින්නතුන්ට සිද්ධ කරනවා. අවධාරණය සිද්ධ කරනවා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න ඕන. පංච උපාදානස්කන්ධය තුළ ඉන්න නෙමේ මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න පටිච්චසමුප්පාදේ නිරෝධය කරන්න තමයි බුදු කෙනෙක් අපිට අනුශාසනා කළේ කියලා හොඳට තේරුම් කරගන්න ඕනේ. දැන් එතකොට සමුදේ පිළිබඳව අපි මේ විදිහට පුළුල්ව අපිට ආවේනික ක්‍රමවේදවලට නැත්තම් ඉතින් පොතේ තියෙන එකම ක්‍රමවේදයක්නේ. පොතේ තියෙන ක්‍රමවේදය අපිට ආවේනික විදිහට අපිට ඒක එකතු කරගන්න ඕන. අපි වෙනතුනි කෑමක් වුණත් අපිට ආවේනික ක්‍රමවේදවලට අපි ඒක රස බලන්න හදා ගන්නවා. කලව බොනවනේ. ඒ හැමදාම එක විදියට පරිප්පුයි බතුයි අලයි හොදී කකා ඉන්න පිරිසකුත් ඉන්නවා. නමුත් යංගිස විදියකට තමන්ට ආවෙනික විදියට ඒක හදා ගන්න පුළුවන්. ශක්්‍යතාවයක් තියෙන මිනිස්සුත් ඉන්නවා. එහෙම ශක්්‍යතාවයක් නැති මිනිස්සු අර ඇඳුම පවා ගෝත්‍රයක් හැටියට එකම විදියට ගලාගෙන ආවනේ. පස්සේ මිනිස්සුගේ නුවණ දියුණු වෙනකොට තමයි ඕකේ නොයෙකුත් නොයෙකුත් හැඩතල නිර්මාණය කරගන්න උත්සාහ කරන්නේ. ඒ වගේ වෙනතුනේ අපිට ගැළපෙන විදියට අපි තුලින් ධර්මය කොයි විදියටද තියෙන්නේ කියලා බලලා. මොකද නානත්ත්ව කාය නානත්ත්ව සංඥා මිනිස්සය වෙනස්. ඒකනේ බුදුහාමුදුරේ එකම ධර්මයක් හැම කෙනාටම දේශනා කරේ නැත්තේ. ඒකට හේතුව පින්නතුනේ මිනිස්යාගේ චරිත ස්වභාවය වෙනස්. මිනිස්යාගේ ගති ස්වභාවය වෙනස්. එතකොට ගති බලලා චරිත බලලා තමයි බුදු කෙනෙක් යාට අනුශාසනා කරන්නේ. එතකොට අද අපි තේරුම් කරගන්න ඕන අපේ චරිතවලට අපේ ගතිවලට ධර්මය ගලපගන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම නැතුව නිවන් දකින්න පුළුවන් කමක් නෑ පින්නතුනේ. ඒ නිසා අපි අපේ චරිත ගැන අපේ ගති ගැන බලලා දහම එකතු කරගන්න ඕන. මන් දුරු කරන්න ඕන මොකද්ද කියලා බලන්න ඕන. ඒක භෞතිකව නෙමෙයි දුරු කරන්න පුළුවන්කම දෙන්නේ. ආදීනව දැකීමෙන්මයි තමන්ගේ සිතේ. ඒ වගේම වීරයෙන් සමහර දේවල් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අපි දුකක් හැදෙන විදිය තේරුම් අරගෙන ඒ දුක නැවත නැවත හැදෙන්නට සකසෙන්නට නිර්මාණය වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ආරක්ෂාවක් ඇති කරගන්නවා. දුක් හැදෙන්නේ මෙන්න මේ ආකාරයෙන් බලද්දි, මේ ආකාරයෙන් සිතද්දි, මේ ආකාරයෙන් මෙනෙහි කරද්දි, මෙන්න මේ ආකාරයෙන් පවතිද්දි, මේ හැඩෙන් දකිද්දි, මෙන්න මේ ගතියෙන් සිටිද්දි තමයි මට දුක් රැස්ෙන්නේ කියලා හඳුන ගන්න ඕන. තේරුණා නේද? දැන් බොහෝ දුක් සමහර අය විඳිනවා. නමුත් සමහර උදවිය ඒ දුක් විඳිනවද කියලාත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ජනාධිපති තනතුරේ විශාල දුකක් තියෙනවා. ඒ දුක එයාට පේන්නේ නැති කරන්න වහන රෙද්දකින්. මොකද රෙද්ද? ඒක තමයි මාන්නය. බලමානය සහ නිලමානය, ධනමානය කියන මාන තුනෙන් වහලා දැම්මට පස්සේ ඒක ඇතුළේ තියෙන දුක පේන්නේ නැහැ එයාට. ඒක තමයි හැටි වෙන තුරේ. ඕන වෘත්තිය ගත්ත එහෙමයි, රස්සාව ගත්ත එහෙමයි. ඒ මිනිස්සු මහා දුකක් විඳිනවා. නමුත් ඒ දුක ඇතුලේ ඒ දුක රෙද්දකින් වහලා දානවා. ඒක වැහුවට පස්සේ ඒක දුකක්ද කියලා මිනිස්සුන්ට පේන්නේ නැහැ වෙනතුනේ. තේරුණා නේද? ඒක දුකක් කියලා පේන්නේ නැහැ. දැන් අපි බලනවා මාළු අල්ලන මිනිස්සේ ඒ මූදේ කියලා මහා දුකක් විඳිනවා වෙනතුනේ. ඒ දුක එක්තරා රෙද්දකින් වහලා තියෙන්නේ. ඒ නිසායි මිනිස්සුන්ට ඒක දුකක් කියලා තේරෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ තණ්හාවෙන් තෘෂ්ණාවෙන් හාමුදුරුවෝ වේවා ගිහියෝ වේවා පන්සල් ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන මේ ඔක්කොම අල්ලගෙන 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 දුවනවා. ඒ දුවන තැන රෙද්දකින් වහලා තියෙන්නේ. මේ ඒකාර උභය විහාරාධිපති කියනකොට අර දුක නැති වෙලා යනවා. විහාර දෙක තුනක අයිතිකාරයෙක් කියලා කියනකොට ඒ දුක නැති වෙලා යනවා. ඒ වගේම නොයෙකුත් විදියට තමන් හොඳ අපනයනකරුවෙක් එහෙම නැත්නම් නිෂ්පාදකයෙක් කියලා කියනකොට යාටත් ඒ දුක නැති වෙලා යනවා. එයාගේ හීනේ මත. එතකොට අපි දුක් නැති වෙන්නේ එහෙමයි. දැන් මේවා කරන්න එපා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒවා කරන එක හොඳයි. නමුත් අවබෝධ කරගෙන අපි මේ ලෝකෙට මේ රැවටිලා සෙවණැල්ලක් පස්සේ දුවන්න ඕනේ නැහැ. මිරිඟුවක් පස්සේ දුවන්න ඕනේ නැහැ. දැනගෙන යන්න. දැනගෙන මේ ලෝකේ සංස්කාර පරිහරණය කරන්න. දැනගෙන හොඳින් අවබෝධ කරගෙන දැනගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ පින්වතුනි බුදුවරු මහරහතන් වහන්සේලා වගේ බුදුවරු දැනගෙන කටයුතු කරපු නිසානේ බුදු කෙනෙක් වහන්සේලාග එච්චර අතහැරීමක් තිබුණේ. මේ සංස්කාර ලෝකේ හැටි තේරුම් අරගෙන වැඩ කළා. ඒ බුදුවරයන් වහන්සේ කෙනෙකුට අත්හරින්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ගහක් මුල ඉපදුනා, ගහක් මුල බුදු වුණා, ගහක් මුල පිරුණුවන් පෑවා. මොන මාලිගා තිබ්බත් ඒ බුදුවරයෙක්ගේ ස්වභාවය බලන්න. ඒ මහා පුදුම අත්හැරුණු ගුණය. එවන් වූ බුදු කෙනෙකුට ජීවිතේ කවුරු හරි කිව්වනම් උන්වහන්සේ ලෝභ දේශ මොහවලට යටත් වෙලා හිටියා, කීති ප්‍රසංසා පස්සේ ගියා, බුද්ධත්වයේ කියලා මහා තත්වයක් ආරෝපණය කරගන්න උත්සාහ කළා කියලා කිව්වනම් ඒක වැරදි. ඒකට අපි මේ ධර්මයේ කියන්නේ අපිට කීර්තිය ඕනත් නැහැ, ප්‍රසිද්ධිය ඕනත් නැහැ, මොකක්වත් ඕනේ නැහැ. අපි මහාන උනේ පින්නතුනේ ඇත්ත වශයෙන්ම මම මහාන උනේ මිනිස්සුන්වත් නොදක කැලේකට වෙලා ඉන්න කියන අදහසෙන්. يعني මිනිස්සු කියන જાතිය මහත් උච්ච දාතයක් හැටියට සලකලා මේ මට ඔකුම් පේනවත් ඕනේ නැහැ කියන අදහසින් කැලේකට වෙලා ඉන්න අදහසෙන් තමයි අපි පැවිදි වුණේ ආරණ්‍යයක කුටියකට වෙලා ඉන්න දාන ටිකක් වළඳලා පාඩුවේ. එතකොට යම් දහමක් තියෙනකොට ලෞතර බුදුවරයෙක්ගේ අනුශාසනයක් තියෙනවා තමා අවසාන යුග පුරුෂයා නොවන්න කියලා. යම් දහමක් අවබෝධ වුණාට පස්සේ මානසික සැනසෙල්ලක් ඇති වුණාට පස්සේ ඒ සැනසෙල්ල තව කෙනෙකුට උදා කරවන්න කොහොමද කියලා අපි අනුශාසනා කරන්න ඕන. ඒක බුදුවරයෙක්ගේ තිබුණු ඉල්ලීමක්. එතකොට මම බුද්ධ වන්දනාවක් තමයි මේ හැම වචනයකින්ම කරන්න වෙන්නේ. සම්බුදුවරයෙක්ගේ වන්දනාවක් මම කරන්නේ බුදුබණ පදයක් කියලා ඔබ නිවාසනසනවා මිසක් මේ ලෝකේ තියෙන මතවාදයකට හිරි වෙලා තර්ක කරන්නවත්, වාද කරන්නවත්, ගස්ඨන ඇති කරගන්නවත්, පරයා යන්නවත් එහෙම අවශ්‍යතාවයක් නෑ. දහමට ගරු කරන්නේ නැති කෙනෙක් ඉස්සරහා නිහඬ වෙන්න අපිට තියෙන එකම ආයුධය එච්චරයි පින්නතුනේ. දහමට ගරු කරන කෙනෙක් ඉස්සරහා දහම කියා දෙීම තමයි අපගේ වගකීම. ඒ නිසා අපිට ධර්මයට විරුද්ධ වෙන කෙනෙක් ඉස්සරහා නිහඬ වෙන්න අමාරුකුත් නෑ. දහමට ගරු කරන කෙනෙකුට ධර්මයේ කියා දෙන්න අමාරුකුත් නෑ. ඒ නිසා අපි දහමට ගරු කරන අයට දහම කියා දෙන්න පමණයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙම නැතුව අපිට මේ දිනන්න ලෝකයක් නෑ. දිනන්න ඕන ලෝක දිනලා ඉවරයි. තව දිනන්න ලෝකයක් නැහැ. මේ රටේ ඉන්න මේ මෝඩ මිනිස්සු දිනාගත්තයි කියලා අපිට ඇති වැඩක් තියනවද? මෝඩ මිනිස්සුන්ගේ සාධුකාර අපිට වැඩක් තියනවද? මල් මාල වැඩක් තියනවද? ඒ නිසා පින්නතුරු වැඩක් නැහැ. පින්නතුරු මේ මෝඩයන්ගේ සාධුකාර වැඩක් නැහැ. ඒ නිසා ඥානවන්ත මිනිහෙක්ගේ පොළු පහර වටිනවා අඥාන මිනිසුන්ගේ දහස් ගානකගේ සාධුකාර වලට වඩා. ඒ නිසා අපි මිනිස්සු රැස් කරන විදිහේ බණ භාවනා කියන්නේ නැහැ. ඒ සීල ව්‍යාපාර කරන්නේ මේ භාවනා ව්‍යාපාර නැහැ. ඒ නිසා ධර්මය තේරුම් ගන්න මිනිස්සුන්ට ධර්මය කියන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම අපිට බණ නොකිය ඉන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්. අහන්න කෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් හරි යාට කියනවා. අහන්න කෙනෙක් කවුරුත්ම නැත්තම් නිශ්ශබ්දව ඉන්නවා. ඒ ලෝකෙ හැටි. ඉතින් පින්නතුනේ අපි මෙතනින් සමුදේ හරියට තේරුම් අරගෙන වටහාගෙන තේරුම් අරගෙන කොහොමද මේ දුක සැකසෙන්නේ කියලා තේරුම් අරගෙන අපි තේරුම් ගත්ත පංච උපාදානස්කන්ධය තුළ දුක සැකසෙනවා කියලා තේරුම් කරගත්තා. දුක කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා වුණා. දැන් අපි තේරුම් කරගත්තා දුක සැකසෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට නැඹුරු වීමෙන්, පක්ෂපාතී වීමෙන්. මඤ්ඤමානෝ භික්ඛෝ බද්දෝ මාරස්ස මමත්වයට පක්ෂපාතී වෙනවා නම් ඒක මාරයට සම්බන්ධ වීමක්, බර වීමක් හැටියට තමයි පෙන්වන්නේ. එතකොට මඤ්ඤමානෝ භික්ඛෝ බද්දෝ මාරස්ස, එතකොට දුක පංච උපාදානස්කන්ධය කියන එකත් අතන දේශනා කරලා තියෙනවා. මෙන්න මෙහෙම ධර්මයේ වේගෙන් සම්පින්දණය කරන්න හැකියාව තියෙන ඕන බුදුහාමුදුරන්ගේ. එක තැනක් ඉගෙන ගන්නකොට අනිත් ධර්ම කරුණු ඔක්කොම අමතක කළොත් හරියන්නේ නැහැ. ධර්මයේ ගැළපෙන්නේ නැහැ. මේ ඔක්කොම එකිනෙකට එකිනෙකට සම්බන්ධ වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ගයක් හදාගෙන ගියාම ඒ සියලුම ගේ දේවල් ටික එකට සම්බන්ධ වෙනවා උඩ එක ඇණයකට. ඈ මුදුන් වහලට කියලා කියනවා. මුදුන් ලීය කියලා කියනවා අපි ඒකට. ඒ ලීයට මේ ගේ තියෙන හැම සමබරතාවයක් මෙතෙන්ට යන්න ඕන. හරි වඩුවේ හරි බාස් කෙනෙක් හැදුවොත්. එතෙන්ට බලපාන මේ ගේ මුළු ගේම තියෙන සමබරතාවය. අන්න ඒ වගේ පින්නතුනි අපි එක තැනකට ධර්මයේ හකුලවන දක්ෂ වෙන්න ඕන. හකුලවා තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. දැන් ගොඩාක් දෙනෙකුට මේ නිවන අවබෝධ නොවෙන්නට හේතුව ධර්මයේ හකුලවා ගන්න දන්නේ නැහැ. එකක් අරගත්තට පස්සේ යා ඒකෙන් දෘෂ්ටිගත වෙනවා. ඒක අනිත් කාරණයට ගැළපෙනවද නැද්ද කියලා බලන්නේ. එක පැත්තක් යා සෝපත් කරනවා, අනිත් පැත්තට විශාල හානියක් කරනවා. දැන් අර සමහර පාලකයන්ගේ පාලන වැඩ වගේ ඒගොල්ල එකක් හරි ගස්සනවා, එකක් හරි කරනකොට 10ක් විනාශ වෙනවා. ඒ වගේ දේවල් නෙවෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම නෙමේ. අපි බලන්න ඕන මේ එකක් හරි යනකොට ඒක අනිත් සියලුම ධර්ම කරුණු වලට ඒක ගැළපෙනවද කියලා සංශෝධනය කරගන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕන. අන්න ඒකට කියනවා ධර්මයේ හකුලුවා දැන ගැනීම කියලා කියනවා. ධර්මයේ හකුලුවා දැනගන්න පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන කියනதுනේ. ඊළඟට අපිට අවශ්‍ය කරන නිරෝධය. මොකද්ද මේ හැම දෙයකම නිරෝධය? කොතනද නිරෝධය තියෙන්නේ කියලා මුලින්ම තේරුම් කරගන්නවා. මෙන්න මේක තේරුම් කරගත්තොත් පින්වත්නි, පින්නතුන් මුලින්ම සම්මුති වශයෙන් හරි තේරුම් කරගත්තොත් යංගිස කෙනෙක් අපි ඒකට කියනවා සම්මුති ඥානයක්. එයා එහෙම නැත්නම් සම්මුති නිවනක් ලබා ගත්තා කියලා. නිවන තියෙන්නේ කොහෙද කියලා අහුවාම අන්න උත්තරයක් තියෙනවා යාට. දැන් නිවන තියෙන්නේ කොහෙද කියලාවත් ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ නේ පින්වත්නි. ඒ නිසා නිවන කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕන නිරෝධය. මේ දුකේ මේ සමුදේ නිරෝධය කොහෙද තියෙන්නේ පින්වත්නි? මේ දුකේ මේ මේ සමුදේ නිරෝධය කොහෙද තියෙන්න ඕන? දැන් බලන්න පින්වතුනි, අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ. මාරයා නොදකින තැනකට යන්න එන අන්න අර කතා කරපු නිරෝධය. නිරෝධේ සාමාර්ගය. දැන් ඔබ මාරයාට දකින්න බැරි තැනක් ඔබ හොයාගන්න. කොතන හිටියොත් ඔබට මාරයා දකින්න බැරි. ඒ කියන්නේ මාරයට පේන්නේ නැති තැනක්. මාරය කියන්නේ කවුද පින්වතුනි? මාරය කියන්නේ බඩක් කටක් තියෙන පුද්ගලෙක් නෙමෙයි. මාරය කියන්නේ ධර්මතාවයක්. මොකද ධර්මතාවය? මිය යන ධර්මතාවයට කියන මාරය කියලා. එහෙමතුනේ බඩක් තියෙන පුද්ගලෙක්, කටක් තියෙන පුද්ගලෙක්, ආහාර ගන්න පුද්ගලෙක් කියතර නැහැ. මාරය කියන්නේ මිය යන ධර්මතාවයක්. මේ යන ධර්මතාවය, මේ යන ධර්මතාවය කොහෙද තියෙන්නේ? නැත්තිකො දකින්න බැරි තැනක් වෙන්න ඕන. මාරයට අහුවෙන්නේ නැත්තම් ඔබට දුකක් නැහැ. මාරයනේ වද දෙන්නේ. මාරය තමයි ලෙඩ කරන්නේ. මාරය තමයි වයසට යවන්නේ. මාරය තමයි මේ මරණයට පත් කරන්නේ. තේරුණාද පින්වතුනි? ධර්මය අවබෝධ කරගෙන හිටිය ඉන්න අයට මරණය කියන්නේ හරි සුන්දර අවස්ථාවක්. ඒ ජීවිතේ ප්‍රීතිමත්ම අවස්ථාව කියලා කිව්වට කමක් නැහැ. ධර්ම ජීවිතය අවබෝධ කරගත්ත අයට, ධර්මයේ ජීවිතය අවබෝධ කර නොගත් අයට දුක්ඛිතම අවස්ථාව වෙනතුනේ. ජීවිතයේ තියෙන භයානකම දුක්ඛිතම අවස්ථාව තමයි ධර්මය අවබෝධ කර නොගත් අයට මරණය. ජීවිතය අවබෝධ කරගත්තොත් ඒක ප්‍රීතිමත්ම අවස්ථාවක් බවට පත් වෙනවා. එක්ක සසරෙන් නික්මෙනවා, එහෙම නැත්නම් සසරෙන් උසස් සුගතිගාමීත්වයකට නික්ම යනවා. ඉතින් මේකට සූදානම් වෙලා ඉන්න ඕන සියලු දෙනාම මරණයට ලෑස්ති වෙලා තමයි අනිත් සියලුම දේට ලෑස්ති වෙන්න ඕන. ඒක මොකද? ඒක ලෝක යථාර්ථයක් වන නිසා. ඒක තනාග පිනිබිඳසේ කොයි වෙලාවේ අස්ථීරව වැටෙනවද කියන්න බෑ. අනතුරු දහස් ගාණක් වටේ තියාගෙන ඉන්නේ. ලෙඩ රෝග, අනතුරු, කරදර, බාධා තියාගෙන ඉන්නේ. මිනිස්සෙගේ ජීවිතේ විසඳෙන්න බොහොම තප්පරය යන්නේ. පඩියක් ලිස්සල ගියා නම්, පොඩ්ඩක් වතුර පොඩ්ඩක් තිබිලා ලිස්සල ගියා නම්, ඔළුව වැදුනා නම්, කොයි බහරි තැනක කකුල පැටළුණා නම්, ඒත් ප්‍රමාණවත් වෙන්න පුළුවන් කෙනෙක්ගේ ජීවිතය අවසන් වෙන්න. ඉතින් එහෙම තැනක අපි ඉන්නකොට අපි ගොඩක් නිවිලා ජීවත් වෙන්න ඕන. ගොඩාක් ශාන්තව ජීවත් වෙන්න ඕන. ගොඩාක් ශාන්තව ජීවත් වෙන්න ඕන. ආවේශ වෙලා වේගින් ජීවත් වුණොත් එහෙම මගේ ආත්මේ නරකට යනවා, දුගතියකට යාවි කියලා හිතලා අර යක්ෂ ගති පුරුදු කරොත් යක්ෂ ආත්මයකට යනවා. පෙරේත ගති පුරුදු කරොත් පෙරේත ආත්මයකට යනවා. ඉතින් කෙනෙක් පෙරේත ගති පුරුදු කරනවා නම් එයාට ඒක පුරුදු කරගන්න දීලා තම සද්ද නැතුව තමයි යකෙක් වෙන්න නැතුව ඉන්න ඕන. තව කෙනෙක් යක්ෂාත්ම පුරුදු කරනවා නම් අපිත් යක්කු වෙන්න ඕනේ නැහැ. යක්කු පරද්ද කරන්නේ යකෙක් වෙන්න එපා. ඒ යකාට යක්ෂාත්මය පුරුදු කරගන්න කියලා තමන්ගේ කන්ති පාරමිතාව පුරා ගන්න ඕනේ. ඉවසීමේ පාරමිතාව වේලාවට ඇති කරගෙන ජීවත් වෙන්න ඕනේ. එයාගේ ලෝකේ එයා යකෙක් වෙලා යාවේ, මම මගේ ශාන්තමත් අවබෝධය කරා මම යනවා කියන අදහස ඇති වෙන්න ඕනේ. එතකොට යක්කුත් හීලෑ වෙනවනේ දහම තුලින්. ඉතින් පිනතුරි, මායර දකින්න බැරි තැන කොතනද? මෙන්න මේකයි මේ නිරෝධ සත්‍ය කියලා කියන එකේ ගැඹුර. ඕකයි වෙනතුනේ. මායර දකින්න බැරි තැන කොතනද? මේක හොයාගන්න ගලේසි නෑ. නමුත් ඔබට බැරිකමකුත් නෑ. එක දිගට සති කීපයක්, මාස කීපයක්, දවසට පැය 8ක් වැඩ කරනෝනේ ජීවිතේ සරිස් කරන්න, ගැට ගහන්න. දවසට පැය 8ක් ධර්මයේ තේරුම් ගන්න වැය කරොත් හොඳ නැද්ද? ජීවිතේ සරි කරන්න දවසට පැය 8ක් වැඩ කළා මේ සොච්චම් පඩියක් ගන්න පුළුවන් නම් ඇයි මට බැරි? ඇයි නුඹට බැරි කියලා තමන්ගේ හිතෙන් අහන දවසට පැය 8ක් බණ අහන්න බැරි ඇයි? එක දිගට ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න බැරියයි. නොකඩවා පැය 8ක්. නොකඩවා පැය 8ක භාවනා කටයුතු සහ ධර්මයේ ශ්‍රවණය කටයුතු, අධ්‍යයනයේ පරේක්ෂණ කටයුතු ටික කරලා මාසයක් ඇතුළත නිවන් අවබෝධ කරගත් මහත්මයෙකුත් කතා කරා. අපිට එක දිගට හැබැයි ස්වාමීන් වහන්සේ පැය 8යි 10යි වගේ කාලයක් මම ධර්මයේ වෙනුවෙන්ම කැප කළා. මාසයයි මම අවබෝධ කරගත්තා කිව්වා. අපි මල්ලාසනේ වගේ පින්නතුනේ මේ සිත සුදුසු මට්ටමට සැකසෙනකොට ස්වභාව ධර්මයේ ඇවිල්ලා නිසි පරිදි මනස සැකසෙනකොට ඒ ගැන ඔබ අපේක්ෂා නොකරන වෙලාවක ඔබට ධර්මය ගෙනල්ලා දෙයි. ඒ නිසා ඒ පිළිබඳව කල්පනා කරන්න නැතුව තමන්ගේ අවබෝධය පුළුල් වීම සඳහා අවශ්‍ය කරන ධර්මය පුරන්න. එමනම් මාරය නොදකින තැනකට තමන්ට යන්න හැකියාව ලැබෙන්නේ යන්නේ තින්නේ. අවසාන සංඥාවත් අයින් කළා, අවසාන රූපයත් අයින් කළා, අවසාන වේදනාවත් අයින් කළා, අවසාන සංකාරයත් අයින් කළා, අවසාන විඥානයත් අයින් කරනකොටම මාරය දකින්න බෑ. හැබැයි ඔබ මේ එකක හරි එල්ලිලා ඉන්නවා නම් එහි ඇති මාරයට දකින්න. අපි සමහර මිනිස්සු සම්පූර්ණයෙන් අමතක කරනවා කියලා දෙයක් කරන්නේ. අපි සමහර දේවල් සම්පූර්ණයෙන් අමතක කරනවා කියලා දෙයක් කරන්නේ. අපි සමහර දේවල් සම්පූර්ණයෙන්ම අතහරිනවා කියලා දෙයක් කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් ටික සම්පූර්ණයෙන් අතහැරලා දාන උපාදානෙන් අතහැරලා දානවා. මේ සංඥා උපාදාන කළ නැහැ, වේදනා උපාදාන කළ නැහැ, සංකාර උපාදාන කළ නැහැ, විඥාන උපාදාන කළ නැහැ, නාම රූප උපාදාන කළ නැහැ, තියෙන උපාදාන කළ නැහැ. ඔබ හිතන්නේ ආරි භූමියටපත් වෙච්ච අයට රූප නැහැ කියලාද, වේදනා නැහැ කියලාද, සංඥා නැහැ කියලාද, සංකාර නැහැ කියලාද? එහෙනම් ඉතින් පාර යන්න බෑ. එහෙනම් කලර් ලයිට්ස් එහෙම මේ බිඳගෙන යාවි. ඇයි? සංඥා නැහැනේ. තියෙනවා, උපාදානය නැහැ. උපාදානය කියන්නේ අයිතිය නෑ. ඒ කියන්නේ පාරේ යන වාහන වගේ තමයි හැමදේම දකින්නේ. අනුගේ ගෙවල් වගේ තමයි හැමදේම දකින්නේ. අනුගේ ගෙවල් වලට ගිහිල්ලා අපි අවසරයකින් තොර ඇතුල් වෙන්නත් බෑ. ඒකට තියෙන දේවල් අයිතිවාසිකම් කියන්නත් බෑ. ආන් ඒ වගේ සියලු සංස්කාර අපට අයිති නැති බවත් අම්බලමක්සේ දකින්නවා කියලා කියන්නේ උන්නතර. අම්බලමක්සේ දකින්නවා කියන්නේ උන්නතර පිළිතුරේ. මේ සමස්ත ජීවිතය තුළ මේ ශරීරය තුළ වේවා, පරිහරණය කරන ගේදර වේවා, මේ සියල්ලම දේවල් හරිම තාවකාලික තැනකයි කියලා දකිනවා. ඒ කියන්නේ උපාදාන රහිතව දකිනවා කියන එක පෙන්වන්නේ මේ අම්බලමක් වගේ කියන වචනේ පාවිච්චි කරේ. ඒ කියන්නේ තාවකාලිකද? අද අම්බලමක් කියවට තේරෙන්නේ නැත්නම් හෝටලයක් භාවිතා කරනවා වගේ. අපි හෝටලයකට ගියා, ඒකට මුදලක් ගෙවුවා, මේ කාලය දක්වා ඉන්නවා කියලා කිව්වහම අපි ඒකේ හැමදේම සමහරවද වියනම් මේක අපේ නෙමෙයි කියලා විනාශකාරී විදියට භාවිතා කරන අය ඉන්නවා. සමහර අය වේවා තමන්ගේ තන වේවා අනුන්ගේ තන වේවා බොහොම ආචාරශීලීව කටයුතු කරලා යනවා. මෙතන බොහොම පරිහරණය කරන්නේ අතහැරීමකින්. ඒ කියන්නේ අපිට තා විනාඩි ගානකින් තා පැය ගානකින් අපි මෙතන යන්න ඕන කියන සංකල්පය යට අවබෝධය තියෙනවා. මේක අල්ලගන්නවා, සදාකාලික ස්ථීර කරගන්නවත්, තමන් කැමති තැන්වල කැලෙන්ඩර් ගහගන්න යන්නවත් මුකුත් කරන්නේ නැහැ නේ පින්නතුනේ. තියෙන දෙයක් තියෙන විදියට පරිහරණය කරලා ඒව ඒ තියෙන තැන්වල තියලා අපි එන්න ඕන. මෙන්න මේ විදියට සමස්ත ජීවිතේ දකින්නවා. ඈ තමන්ගේ ශරීරය තුළ, තමන්ගේ සංඥාව තුළ, තමන්ගේ විඥානය තුළ තමන් දකින්නවා මේ ඔක්කොම අත්හැරලා යන්න තියෙන ධර්මතා කියලා පින්නතුනේ. එහෙම බලනකොට බලන්න මොනතරම් අත්හැරීමක්ද ඇති වෙන්නේ කියලා. එතකොට මායයට අල්ලන්න බෑ මේ ලෝකය අත්හරිනවා නම් අපි. මේ ලෝකේ අල්ලගත්තොත් තමයි මාරයට අපිව අල්ලන්න පුළුවන්. මාරයේ දේවල් එකක්වත් ගන්න බෑ. දැන් මාරය අපිව හොයාගෙන එන්න කලින් අපි ශක්තිමත් වෙන්න ඕන. මාරය හොයාගෙන යන්න ඕන. ඒ කියන්නේ කවුරුත් මාරය හොයන් යන්නේ නැහැ. මාරය පස්සෙන් එනකන් ඉන්නවා. මේ ලෝකේ විශිෂ්ට මිනිස්සු ඉන්නවා. මහා පුදුම මිනිස්සු ඉන්නවා. මාරය හොයාගෙන යනවා පින්නතුනේ. මාරය හොයාගෙන ගිහිල්ලා මාරයගේ ගෙට තට්ටු කරලා උන්නේ කොහොමද කියලා බලලා මාරයගේ රෙදිපිලි සියල්ලම, ඒ කියන්නේ මාරයෙන් ගත්ත දේවල් ටික මොනවද ඔය ඇත්ත මාරයෙන් ගත්ත කියලා ඔයගොල්ලෝ කල්පනා කරනකොට හිතයි අපි මාරයෙන් මුකුත් අරන් නැහැ කියලා. මතකද යා ගන්න ඔය තියෙනවා නම් තියෙන ඔක්කොම මාරයගේ දේවල්. ඔය අස්ති පංජරයේ ඉඳලා නාරවැල් ටිකේ ඉඳලා ඇගේ තියෙන කෙස් කේස ධාතුවේ ඉඳලා නිය ධාතුවේ ඉඳලා මේ ඔක්කොම කාගේද? මාර්යාගේ. ඔව් මාර්යාගේ. ඔන්න ඕකට තමයි කියන්නේ මාර්යාගේ රෙදි කියලා. මාර්යාගේ ඇඳුම් පැළඳුම් ගඳන් ඉන්නේ කියලා කියන්නේ ඔන්න ඕකට වෙනතුනේ. එතකොට මේ මාර්යාගේ ඇඳුම් පැළඳුම් වලට තියෙන ආශාව තෘෂ්ණාව බැඳීම දන්දන එක තමයි මාර්යාගේ රෙදිපිලි මාර්යාට දෙනවා කියලා කියන්නේ. ඔන්න මාර්යාට දෙනවා වෙනතුනේ. ඔයාගේ දේවල් ඔක්කොම ඔයා තියාගන්න මට එපා. ඇයි? මට ඔයාගේ දේවල් තියාගෙන ඉඳලා ඇති වෙලා තියෙන්නේ. ඒ මොකද? මේ හැම දෙයකින්ම රැවටීමක් මිසක් දුකක් මිසක් කෙලවරේක ප්‍රතිඵලයක් නැහැ. කෙලවරේ ප්‍රතිඵලයක් නැහැ. ඔයා තියාගන්න මේවා. නැහැ ඉතින් මේ ඔයාගේ කියලා හිතලා පරිහරණය කරන්නකෝ. ඔයාගේ කියලා හිතාගන්නවා විතරයි, සිතවිල්ලක් විතරයි. මාරේ හැමදාම රැවට්ටුවනේ. හැමදාම රැවට්ටුවනේ. ඔබ හැමදාම මිනිස්සු කෝටි ගණන් ලක්ෂ ගණන් මේ විදිහට රවට්ටනවනේ. මට තවදුරට රවටෙන්න බෑ. ඔබේ දේවල් ඔබ තියාගන්න කියලා බලෙන්ම තියලනවා. මාරේ ඒක කියන ගෙනියන්න මේවා ගිනිල්ලා ඔයාගේ කියලා හිතාගෙන ඉන්න කියලා. ඉතින් ඥානවන්ත මනුස්සෙක් නම් පිළිඳුර ඥානය මදි වුණොත් එහෙම එහෙනම් මම තව ටික කාලයක් තියන් ඉන්නම් කියලා මාරේගේ රෙදි අරන් එන්න ඉඩ දෙනවා. ඥානවන්ත මනුස්සෙක් ප්‍රතික්ෂේප කරද්දි නෑ නෑ තියාගන්න තියාගන්න. කවුද පිළිඳුර තමන්ගේ මුළු මහත් දේපළම තව කෙනෙකුට දෙනවා වගේ වැඩක් මේක. තමන්ට අයිති කියලා හිතාගත්ත වටිනාම ටික තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල රැඳී බව දෙන්නේ. මේ පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධේ තිබෙන්නේ පංච ඉන්ද්‍රයන් තුල තියෙන සමස්ත ලෝකය. මේ ලෝකේ දන් දීමක්, ලෝකේ අත්හැරීම කියලා වචන අතර භාවිතා කරන්නේ. ඒකෝට මේ ලෝකේ දන් දෙනවා කියනොත් ලෝකේ අත්හරිනවා. ලෝකේ අත්හරිනවා. ලෝකේ අත්හරිනවා. ලෝකේ අත්හරිනකොට ඉතින් මාරයා අවසානයෙන් ජය අරගෙන එයාට සියල්ල දීලා අපි එළිපැත්තෙන් බැහැලා අපි එනකොට මාරයා කියනවා ඔබ විශිෂ්ටයි. ඈ ඔබ විශිෂ්ටයි. කවුද කියන්නේ? මාරයා. ඇයි? මුළු ලෝකෙම මිනිස්සු මේවට පුදුම ආසත්තයි. මං ඒ ඇඳුම් ඉල්ල ගන්න යනකොට මිනිස්සු දුවනවා, කෑ ගහනවා, දෙන්න බෑ කියනවා, සුසුම් හෙලනවා, බිය වෙනවා, තැති ගන්නවා. නමුත් මම බලහත්කාරයෙන් ඒ ඇඳුම් අරන් එන්නේ. නමුත් ඔබ ශ්‍රේෂ්ඨයි. මොකද ඔබ හොයාගෙන ඇවිල්ලා මගේ ඇඳුම් ටික මට දීලා ගියා. ඔබ උත්තරීතරයි. ඔන්න ඔබ තමයි අර මාරයා පරාදේ කරාම එක වෙලාවක මාරයට බුදුහාමුදුරුව රවට්ට ගන්න බැරි වුණා කියලා උළුවේ අත ගහගෙන ගියා කියන කතාව තියෙනවා. ඒ වගේම මාරයා ඔව් වැඳ නමස්කාර කළා කියලා කතාව තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ ගුණ වැව්වා කියලා කතාව තියෙනවා. එතකොට මාරයා ඊට පස්සේ ඉල්ලීම් තමයි ඉල්ලලා තියෙන්නේ, බලපෑම් කළා නැහැ. ඉතින් බුද්ධත්වයට පත් වුණා ඔක්කොම අතහැරලා ඊට පස්සේ මාරයා ඇවිල්ලා කිව්වා දැන් ඇති පිරුණම් පාමු කිව්වා. මාරයට පොරොන්දුවක් දුන්නා මෙහෙම පිරුණම් පාන්න බෑ, කලාතුරකින් බුදු කෙනෙක් උපදින්නේ. එහෙම පිරුණම් පාන්න බෑ. වයසක් කිව්වේ නැහැ, දවසක් කිව්වේ නැහැ. මතක් කළා මම මේ සම්බුද්ධ ශාසනය පිහිටවලා, ශ්‍රාවකයෝ පිහිටවලා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝත් පිහිටලා, ඒ ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝත් මේ ශාසනය ගෙන යනවා. මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට ගෙන යනවා. දැක්කහම මම පිරුණම් පානවා කිව්වා. බුදු කෙනෙක් එහෙම අදිෂ්ඨාන කරේ. ඒක උත්තාන කර්මයක්. බුදු වෙලා අදිෂ්ඨානයක් වෙන තුරු අන්න එදා ඉඳලා ඒ බුදුහාමුදුරන්ගේ දෙපා අප්‍රමාණ වෙහෙස වුණා. ඒ බුදුහාමුදුරන්ගේ වචනේ අප්‍රමාණ වෙහෙස වුණා. ඒ බුදුහාමුදුරු ශාරීරික වශයෙන් මිනිසෙක් හැටියට පින්නතුනේ ඒ විඳපු දුක් වේදනා, ඒ බුදුවරයෙකි තිබුණු හදවතේ තිබුණු මානව දයාව මෙපමණයි කියන වචනයෙන් කියා නිම කරන්න බැරි මහා දයාවකින් ඒ බුදු කෙනෙක් බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඒ බුදු කෙනෙක්ගේ කර්තව්‍යය බුදුහාමුදුරුව ඉෂ්ට කළා. ඒ බුදුහාමුදුරුවෝ ඒ කටයුත්ත අවසන් වෙනකොට මාරයා ආයි ඇවිල්ලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දැන් නම් හරි කාලය, දැන් ශ්‍රාවකයොත් බිහි වෙලා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයොත් බිහි වෙලා, ඒ ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයොත් දැන් ශාසනය ගෙන යනවා. දැන් දක්ෂයෝ ඉන්නවා. මොකද කියන්නේ? ඉතින් මේ ආරාධනාව ආවට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට නිකමට වගේ බුදු හාමුදුරුව මතක් කරනවා, බුදු කෙනෙකුට කැමතිනම් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. කල්පයක් කියන්නේ හොඳට මතක තියාගන්න, කල්පය කියන එකේ තේරුමක් නැහැ. කල්පය කියන්නේ කාලයේ අවසානයක් නැහැ කියන එක අර්ථවත් වෙන්න තමයි ඔය අබෑට එහෙම කතාව ගෙනල්ලා දීලා තියෙන්නේ. යොදුන් ගානක් දෙක, යොදුන් ගානක් ගැඹුර, ඒකට අබෑට පුරවලා ඒ අවුරුදු සිය ගානකට පස්සේ, මේ දහස් ගානකට පස්සේ මේ අබෑටයක් අයින් කළත් කල්පය අවසන් වෙන්නේ නැහැ කියන කතන්දරේ තේරුම කාලය ලෝකේ අවසන් වෙන්නේ නැහැ කියන එක. ඒක ඇත්තනේ කතාව. මේ ලෝකේ, මේ විශ්වයේ කාලය කියන එක අවසන් වෙන්නේ නැහනේ. නමුත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් ওই කාලය පටලවාගෙන ලොකු ප්‍රශ්න තියෙනවා මම දකිනවා මාධ්‍යවලයි, හාමුදුරුවෝ ළඟයි, වික්ෂුන් වහන්සේ ගිහියෝ ළඟයි කාටත් ප්‍රශ්නයක් තියෙනවා මේ කාලයේ ප්‍රශ්නේ. එතකොට බුදු කෙනෙක් කතා කරන්නේ මෙතන ආයු කල්පයක්. ආයු කල්පයක්. එදා ආයු කල්පයක් කියලා කිව්වේ අවුරුදු 120ක්. නමුත් 125ක් හිටපු අපේ රාතන් වහන්සේලා ඉන්නවා, ආනන්ද මහරහතන් වහන්සේ වෙනි උත්තුමේ අවුරුදු 125ක් වැනි කාලයක් උන්වහන්සේලා ජීවත් වුණා. එතකොට 180ක් ජීවත් වුණ ඒ බක්කුල මහරහතන් වහන්සේ වෙනි උත්තුමිය ඉන්නවා. එතකොට මේ කාලය නමුත් ගණනේ වෙලා තිබුණා මිනිස්සෙක් සාමාන්‍යයෙන් 120ක් විතර ජීවත් වෙනවා කියලා. දැන් නම් ඉතින් ඒක 70ට 80ට අඩු කරගෙන අපි තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුට අවුරුදු කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතකොට කල්පයක් වැඩ ඉන්න පුළුවන් ආනන්දේ කියලා කිව්වා අවශ්‍ය නම්. එතකොට මොකද්ද මේ කියන්නේ කියන එක ආනන්ද හැමදෙරට කල්පනා වුණේ, එක්ක වෙහෙස නිසා, එක්ක නිදිමතක් නිසා, තමන්ගේ නුවණ අඳුරු වෙලා බුදුහාමුදුරු කියන වචනේ හරියට ඔළුවට ගියේ නැහැ. බුදු කෙනෙකුට කියන්න බෑනේ මට ආරාධනා කරන්න මේ තව කාලයක් ඉන්න කියලා, එහෙම වචනයක් කියන්න බෑ. කැමතිනම් වැඩ ඉන්න පුළුවන් කියන වචනේ කිව්වා. ටික වෙලාවක් කිසිම කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවේ නෑ. දෙවියන්ගේ, බඹුන්ගේ, රජවරුන්ගේ, සිටුවරුන්ගේ කාගෙවත් එහෙම ආරාධනයක් ආවේ නෑ. ඒක එක්ක ඒගොල්ලන් තේරුම් ගන්න බැරි නෑ. ඒක ස්වභාව ධර්මයේ තුලින් සියල්ල සැකසීලා තියෙන්නේ. ඒක හැටිනේ. ඒක කාටවත් වළක්වන්න බෑ. තමන්ගේ කටයුතු ටික අවසන් වුණාට පස්සේ එයාගේ ගමන එයා යන්න ලෑස්ති වෙනවා. ඕනම කෙනෙක් ජීවත් වෙන්නේ යම්කිසි කාර්යයක් ඉෂ්ට කරන්න. ඒ කාර්යය ටික ඉෂ්ට කරලා ඉවර වුණාම එයා කොහොමත් මේ ලෝකෙන් සමුගෙන යනවා පින්නතුනේ. ඒ වගේ බුදු කෙනෙක්ගේ අර අදිෂ්ඨානය මත තිබුණු කාර්යය කාලය ටික දැන් අවසන් වෙලා, ඉතින් කවුරුත් ආරාධනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ තීරණය කළා හරි මම පිරිනොම් පාන සූදානම් කියලා. ආයි එක වෙනස් කරන්නේ මාරයත් එක්ක ආයි වරින් වර මේ ඉල්ල මේ වෙනස් කරන්න බෑ. එක සැරේයි ඒක. ඊට පස්සේ ඒ තීරණයම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ නිසි කාලේ වෙනකොට ඒ පරිනිර්වාණය සිදු වුණා තෙමසකින් පස්සේ. ඉතින් පින්වත්නි, මාරයත් එක්ක ඊට පස්සේ තියෙන්නේ ඉල්ලීම් සහ ගනුදෙනුවක් විතරයි. බලපෑම් කරන්න බෑ මාරයටවත්. අයිතිය අත්හැරලනේ බුදු කෙනෙක් ජීවත් වෙන්නේ. ශරීර අයිතිය, ඉන්ද්‍රියන් අයිතිය, පංච උපාදානස්කන්ධයේ අයිතිය අත්හැරලා පරිහරණය කරනවා. උදාහරණයක් වශයෙන් මම කිව්වොත් ඔබේ ගෙදර තියෙන කාර් එක ඔබ විකුණනවා. විකුණලා ඊළඟට ඒ කාර් එකම රෙන්ට් එකට පාවිච්චි කරනවා. අන්න එතකොට අපි ඒකට කියනවා අයිති අත්හැරලා පරිහරණය කරනවා කියලා කියන්න පුළුවන්. ඔබේ ගේම ඔබ විකුණනවා. විකුණලා ඒකේ රෙන්ට් එකට පාවිච්චි කරනවා. එතකොට අපිට ඒකට කියන්න පුළුවන් අයිති අත්හැරලා පාවිච්චි කරනවා කියලා. මේක කරන්න යන්න එපා. මේ ආධ්‍යාත්මික අවබෝධයකට උදාහරණයක් විතරයි. ඔබේ ගෙදර ඔබ ඉන්න. හැබැයි ඔබ ආධ්‍යාත්මය තුළ මෙසේ වාසය කරන්න සහ දකින්න අවබෝධය පුළුල් වෙන්න ඕන පිනතුනේ. ඒක ඔබට හිතලා කරගන්න බෑ වෙනතුනේ. ඒ නිසා තමයි මේ සද්ධර්මයෙන් බලයක්, සද්ධර්මයෙන් ඔබ නොදන්නා වූ රිද්මයක්, සද්ධර්මයෙන් ඔබට ශක්තියක් ඔබට ලබා දෙනවා. ඒ නිසා පින්තුන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට හදන්න බැරි තැනක් ඔබේ මනසේ මේ සද්ධර්මයේ වචන ගිහිල්ලා ඔබේ මනස නිවැරදි කරනවා. ඒකයි අපි කියන්නේ ධර්මයේ අහන්න නිවන් අවබෝධ කරගන්න කියලා. බුදු කෙනෙකුත් රෑ දවල් බලන්නේ නැතුව තිස්පයේ එලි වෙනකන් රෑ වෙනකන් අනුශාසනා කරේ බුදු කෙනෙක් දන්නවා මේ අනුශාසනාව තුලයි මිනිස්සයට හදන්න බැරි තැනක් හැදෙනවා කියලා. දැන් ඔබට හදන්න පුළුවන් කොතනද? ඔබට තේරෙන මායිම විතරයිනේ ඔබට හදන්න පුළුවන්. නමුත් ලෝකෝත්තර වෙච්ච උත්මයෙකුට ඔබගේ තේරෙන මායිමට එහා දෙයක් හදන්න පුළුවන්. ගුරුවරයා කියන්නේ එයාටනේ. දැන් ළමයා කියන්නේ දන්න සීමාව තුල ඉන්න කෙනෙක්. එයාට හැදෙන්න කියලා කිව්වොත් එහෙම ඉතින් එයා දන්න සීමාව ටිකේනේ හැදෙන්නේ. ඒක නිසානේ ගුරුවරයෙක් අපි ගෙන්නන්නේ. ගුරුවරයෙක් ගෙනල්ලා නොදන්න සීමාවල් හැමදාම උගන්වනවා. ඒක එහෙනම් ඒ න්‍යාය භෞතික ගුරුවරයෙකුට සාධාරණයි, ඒ වගේම ලෝකෝත්තර ධර්මයට සාධාරණයි නේද කියලා දැන් ඔබට වටහා ගන්න පුළුවන්. නොදන්නා සීමාවකට ගෙනියන්න අනුශාසනයක් අපිට ඕන, ඉගැන්වීමක් ඕන. එහෙමනම් ඔබ නොදන්නා මේ විශිෂ්ට ධර්මය අර ගුරුවරයෙක් පෙන්වන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක්. නමුත් ලෝකෝත්තර උත්තමයෙක් පෙන්වන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොව ඊට වඩා එහෙන් තියෙන ධර්මයක්. ඒක විශිෂ්ට ඉගැන්වීමක් සහ විශිෂ්ට ප්‍රාතිහාරයක් බවට පත් වෙනවා පෙනුතුනේ. ඊළඟට පෙනුතුනේ දැන් අපි තේරුම් කරගත්තා කොහොමද නිරෝධය, එහෙම නැත්නම් අගස්සනම් මච්චුරාජස්ස ගච්ඡේ මාරයට දකින්න බැරි තැනකට යන්න කියන එක, ඒක තේරුම් කරගත්තා. දැන් ඊළඟට පෙනුතුනේ අපි මගක් තේරුම් ගත්තා නම් ඒ මාර්ගය අනුගමනය කරන්න. ඒ මාර්ගය අනුගමනය කරනවා කියලා කියන්නේ විශිෂ්ට අනුගමනයක්. අපි මෙහෙම කිව්වොත් පාරක් නැති මාවතක පුජ්‍යලයක් නොවි ඇවිදගෙන යන්න කියලා කිව්වොත් ඒක හරියට නිර්මාණය කරගන්න පුළුවන් විශිෂ්ට ඥානයකට පමණයි. දිසාවකට නොවැටිච්ච පාරක දැන් නිවන් මඟ දිසාවකට වැටලා තියෙනවද? නිවන් මඟ දිසාවක නෑ, කොහෙවත්වත් දිසාවක වැටලා නෑ පිනතුනේ. දිසාවකට නොවැටුණු මාවතක පාරක් නැති පාරක පුජ්‍යලයක් නොවි ඇවිදගෙන යනවා. කවුද යන්නේ මෙතන? ඔන්න ඔබට තේරුම් කරගන්න අවස්ථාව තියෙනවා. මෙන්න මෙහිමයි නිරෝධ මාර්ගයේ යන්නේ. එහෙනම් අපි අපිට ආවේනික විදියට සහ අපිට දැනෙන විදියට අපි දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් පිළිබඳව අපි කතා කරගෙන ගියා. මේවා දහස් වාරයක් ගැඹුරින් හිතන්න ඔබට කරුණු කාරණා දහස් ගාණක් ඉතුරු කරලා තමයි මේ අනුශාසනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පිහිනන්න ගියාම ගුරුවරයාට කියා දෙන්න පුළුවන් ටිකක් සහ ඔබ විසින් අත්දැකිය යුතු කාරණා ටිකක් තියෙනවා. අත්දැකිය යුතු ටික උගන්වන්න පුළුවන් කමක් නැහැ. ඒකයි පිහිනුම උගන්වනවා කියලා කියන්නේ. ඒකයි වාහන පදවන්න උගන්වනවා කියලා කියන්නේ. ඒකයි බයිසිකලයක් පදින්න උගන්වනවා කියන්නේ. ඒකේ බැලන්ස් එක උගන්වන්න බෑ. ඒ නිසා ඔබට මේ ධර්මයේ තුල සිතා තේරුම් ගත යුතු, මෙහෙයවා තේරුම් ගත යුතු, අනුගත කරගත යුතු, සමබර කරගත යුතු කොටසක් ඉතිරි වෙනවා. අන්න ඒ ටික ඔබ නුවණින් පරිහරණය කරලා සිද්ධ කරගන්න. එවිට ඔබට ඒක ජීවිතේ ප්‍රායෝගික වෙනවා. ඒක කාටවත් කියන්න බෑ. ඔබට කියන්න පුළුවන් ද බයිසිකලේ යද්දී ඒකේ බැලන්ස් කරන්නේ මෙහෙමයි කියලා? නෑ, ඒක ඇඟ මහා පුදුම විදියට හැදෙනවා. කන්දක් නැගිද්දී අපේ ඇඟ බැලන්ස් වෙන්නේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් ද? ඒක මහා පුදුම විදියට හැදෙනවා. පෑයකට සැතපුම් 1000 ගානක වේගයෙන් කැරගෙන පෘථුවියක් මත මේ අපි ඉන්නව එක තැනට වෙලා ඉන්නෝ වගේ පොඩ්ඩක්වත් සැලවීමක් නැතුව. මේක කොහෙන්ද පිහිටියේ? මේක ස්වභාව ධර්මයෙන් අපේ ඇඟ තුල පිහිටි බැලන්ස් එකක්නේ. ඈ, කකුල් දෙකක් උඩින් අපි එක කකුලක් එක පියවරක් මාරු කරලා ලස්සනට අපි වැටෙන්නේ නැතුව යනවා. කොහොමද අපි යන්නේ? මේක තමයි පින්නතුනේ වේගයේ රිද්මය, කලාව, සමබරතාවය. මේක අසිරිමත් දෙයක් පින්නතුනේ. ඈ, රෝද දෙකක් කෙලින් කරලා එක තැන තියන්න බෑ. නමුත් වේගෙන් රෝද දෙකක් කැරකෙනකොට ඒ රෝද දෙක මත තව කිලෝ ගාණක් තබාගෙන අපිට බයිසිකලයක පැදගෙන යන්න පුළුවන්. මේක තමයි ලෝකයේ රිද්මය. අන්න ඒ වගේ පින්නතුනේ අපේ ඉන්ද්‍රියට සාපේක්ෂිත සීමාවෙන් එහාට අපිට පැන ගන්න පුළුවන් අතීන්ද්‍රිය ශක්තියක්, බලයක් ධර්ම ශ්‍රවණේ, ධර්මයේ මෙනෙහි කිරීමෙන්, ධර්මයට අනුගත වීමෙන් තේරුම් කරගන්න. ධර්මයට අනුගත වෙනවා කියන්නේ මොනවා හරි වෘත ටිකක් ඉගෙනගෙන ඒ වෘත ටික ආරක්ෂා කරගෙන ඔහේ අත්බැඳගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. මහා විශිෂ්ට ක්‍රමවේදයකට අපි අනුගත වෙලා ඒ ක්‍රමවේදය තුලින් මේ ලෝකෝත්තර භාවයට පත් වෙනවා කියන එක. ඉතින් මෙන්න මේ කරුණ අවබෝධ කරගන්න වටහාගන්න පිනතුන් වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා. හැම දිනාගේ මුතුන් වූ ධර්මාභිලාෂයන් සඵල සිද්ධ වේවා. හැම දිනාට මුතුන් වූ බැඳීම් රහිත ඒ මාරයට දකින්න බැරි සර්ව සම්පූර්ණ නිර්වාණය පසක් වේවා. ඔබේ ජීවිතයේ මමත්වයෙන් දුරව ජීවිතය ආර්ය භූමියට පත් වූ බුද්ධ පුත්‍රයෙක් බුදුන්ගේ දියණියක් බවට පත්වන ඔබ හැම දිනාටම අවශ්‍ය කරන බල ධර්ම වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේහි පින්වත් දායකත්වයේ දක්වමින් කටයුතු කරන ලබන්නේ ඉන්ද්‍රජිත් සම්පත් පින්වත් මහත්මානන්. අපිත් බොහොම හඳුරන ඒ වගේම ධර්මය පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කරන පින්වත් මහත්මානන් කෙනෙක්. ඒ වගේම මහත්මියත් ඒ වගේම අලුත උපන්නේ පුංචි දරුවාටත් එම පවුලේ හැම දෙනාටමත් ඒ එතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමන්ට මේ මාස 4 වෙනි දින උපන්දිනයේදී තිබෙනවා එතුමන්ට තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන ආයුර ආරෝග්‍ය සම්පත් ලැබෙන සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුන්වගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා එතුමන්. ඒ වගේම ලෝකවාසී හැම දෙනාටමත් තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආයුර රෝග සැප වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කළා වූ ඒ ඉන්ද්‍රජිත් සම්පත් පින්වත් මහත්මානන්ටත් එම පවුලේ හැම දෙනාටමත් මේ ධර්මානිසංස බලය ඒ හැම දෙනාගම ජීවිත සුවපත් කරත්වා, ධර්මයෙන් තව තවත් බැබලෙත්වා, ආයුර රෝග සැප වර්ධනය සැලසේවා, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමන්ගේ නමින් මිය පරලෝක ප්‍රාප්ත වූ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර ඔබ අප හැම දිනාගේම නමින් මිය පරලෝක ප්‍රාප්ත වූ හැම දිනාටමත් සසරින් නිවනක් වේවා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා ව්‍යසනයේ මිය යන දහස් සංඛ්‍යාත ජනතාවටත් මේ පින් අනුමෝදන් වේවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවටත් මේ පින් අනුමෝදන් වේවා. හැම දෙනාගේම භව දුක් නිවේවා. හැම දෙනාගේම සසර සුභගති ගාමී වේවා, යහපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙනි රෝග පීඩාවන් ලෝකෙන් දුර වෙන්නට, නම් ලෝකයේ මිනිසුන් යහපත් වෙන්නට ඕන, ගුණ ධර්ම වලට ලං වෙන්නට ඕන, ධර්මිෂ්ඨ වෙන්නට ඕන, මිනිසුන්ට මිනිසුන් මිනිස්කම අමතක වෙලා මොකද්ද ආර්ථික ජයග්‍රහණ පස්සේ දුවද්දී ධර්මය පිහිට වීම සඳහා, ධර්මයේ මේ ලෝකයේ පිහිට වීම සඳහා, මානව හැඟීම් නැවත නැවත මිනිස්සුන්ගේ හිතවල විපත්වීම සඳහා විශ්වය විසින් ලබා දුන්නු යම් කිසි ව්‍යසනයක් හැටියට තමයි අපිට මේක පේන්නේ. මේ ව්‍යසනය ලෝකයේ දෙවියන්ටවත් නතර කරන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. මිනිස්සු දෙහැමි සංකල්ප ඇති කරගන්න තාක්කල් ලෝකයේ මේ තත්වයේ තිබේවි. ඒ නිසා අපි ඔබටත් මතක් කරන්නේ පුළුවන් තරම් දැහැමි සංකල්ප ඇති කරගන්න, ධර්මානුකූල වෙන්න, සිත් දැහැමිව පවත්වා ගන්න, ලෝභ ද්වේෂ මෝහ දුරු කරලා දාන්න, මානව හැඟීමකින් යුක්තව ජීවත් වෙන්න සියලු දෙනා ඉගෙන ගන්න. එවිට ඒ සියලු දෙනාටම මේ ධර්මයෙන් ආරක්ෂාව සැලසෙනවා, විශ්වයෙන් ආරක්ෂාව සැලසෙනවා කියන කාරණය මතක් කරගනිමින් ලෝකයට දැහැමි වෙන්නට අවකාශයක් ලබා දීලා තියෙනවා. දැහැමි වුණු දවසක මේක සුවපත් භාවයට පත් වෙනවා. කෙසේ වෙතත් අවසර ගණනාවක්, අවසර කීපයක් අනිවාර්යයෙන්ම මේ තත්ත්වයට මුහුණ පානට අපිට සිද්ධ වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. හරි ඖෂධයක් එහෙම නිර්මාණය කරගන්න තවත් වසර දෙකක් වමන කාලයක් යනකම් මේ දුක් ව්‍යසනයන් ආදී සිද්ධ වේවි. ඊළඟට ලෝකයෙන් මේ තත්ත්වය තුරන් වෙලා යන්නට තව වසර 4කට 5කට වැඩි කාලයක් ගත වෙන ස්වභාවයක් තියෙනවා. ඒ දක්වාම මිනිස්සුන්ට මේ රෝග ව්‍යසනයන් එක්ක පීඩා විඳින්මින් මුහුණ දෙමින් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. විශේෂයෙන් අපි හෙළ ඖෂධ වලින්, අපිට දන්න ඖෂධ වලින් අපි රැකවරණය ආරක්ෂාව සලසාගෙන ශරීරයේ ප්‍රතිශක්තිකරණය හොඳින් වර්ධනය කරගෙන මේ රෝග පීඩාවන් වලින් මිදීම සඳහා අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කිරීම වග බලා ගැනීමට සැලකිලිමත් වෙන්නට ඕන. එසේ හැම දෙනාගේම ආයුරාරෝග්‍ය සපවර්ධය ආරක්ෂා කරගෙන වහවා සද්ධර්මයේ පිහිට ආරක්ෂාව සලසා ගන්නට හැම දෙනාටම වාසනාව භාග්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු සත්ත්වයෝ සුවපත් වේවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතෝ. සම්බුදු සරණයි. සෝපත්තේවා සෝපත්තේවා.